අද දෙදස් විසිහතරේ පෙබරවාරි මස 4 වන ඉරිදා අද අප සම්බන්ධ වී සිටින්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා වන වැඩසටහන් මාලාවේ 177 වන වැඩසටහනටයි සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයේ සහභාගී වන නමකයන් අවසරයි. පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුන්ද වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට අපි කටයුතු කරනවා. ඉන්පසු පුණ්‍යානුමෝදනාවෙන් වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නිධාය දණ්ඩං භූතේසු තසේ සුතාවරේසු ච යෝන හන්ති න ඝාතේහි තමහං රූමි බ්‍රාහ්මණං ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ විවිධ පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරනකොට සාමාන්‍යයෙන් අපේ ස්වභාවික ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙන්න මේ විවිධ පුද්ගලයෝ විවිධ අවස්ථා සමග ගනුදෙනු කිරීමේදී අපේ ස්වභාවික ප්‍රතික්‍රියාවක් අපිට දැක දැනගන්න පුළුවන්. අපි හිතමු යම් කිසි විදියක අසරණ වෙලා යම් කිසි විදියක මොනවා හරි ආපදාවකට විපතකට පත් වෙලා ඉන්න මනුස්සෙක් ඉන්න සතෙක් දැක්කහම සාමාන්‍යයෙන් අපිට අනුකම්පාවක් ජනිත වෙනවා. මේ අනුකම්පාවෙන් අපි මේ සතාට උදව් උපකාර කරන්න අපි උත්සාහ කරනවා. ඒ විදිහේ යම් කිසි ක්‍රියාදාමයක යෙදෙනවා. අනිත් පැත්තෙන් අපි හිතුවොත් යම් කිසි කෙනෙක් දඬු මුගුරු අරගෙන අන්න වටපිටාවේ කෙනෙක්ට පහර දෙන්න, එහෙම නැත්නම් වටපිටාවේ දේවල් විනාශ කරන්න, එහෙම නැත්නම් ඔය පාරවල් වල එහෙම තියෙන රෝඩ් රේජ් කියලා අන්න වාහනයක ගියපු මිනිස්සෙක් වාහනයක් හරස් කරලා නවත්තලා අන්න එළියට බැහැලා පිස්සු ඇදිලා වගේ අර වීදුරු පොඩි කරනවා, කණ්ණාඩි පොඩි කරනවා, ওই විදිහට නොයෙකුත් වැඩ කරනවා. එතකොට ඒ විදිහේ තරහෙන් මේ විදිහට යම් කිසි විදියක අමුතු වෙහෙසකාරී හැඟීමක් දනවන විදිහට හැසිරෙන කෙනෙක් දැක්කහම අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව තමයි මේ තැනැත්තාට අපි ද්වේෂ කරනවා. මේ තැනැත්තා කෙරෙහි යම් කිසි තරහක් ඇති කරගන්නවා. මේ තැනැත්තාට කවුරු හරි දඬුවම් කරොත්, මම හරි දඬුවම් කරොත් හොඳයි කියලා අපේක්ෂා කරනවා. එක පැත්තකින් අර කෙනෙක්ට අනුකම්පාවක් උදව් කරන හැඟීමක් කවුරු හරි උදව් කරොත් හොඳයි කියන වගේ හැඟීමක් මතුවෙද්දී තවත් පැත්තකින් වෙන විදිහේ ස්වභාවයක කෙනෙක්ට අන්න මම දඬුවම් කරොත් වෙන කෙනෙක් දඬුවම් කරොත් මේ තැනටත් ස්වභාව ධර්මයේ දඬුවම් කරොත් කියලා අන්නේ විදිහේ වෙහෙස පීඩාකාරී තරහ අදහසක් අපිට ඇති වෙනවා. ඔන්න ඔය විදිහට අපි මේ ලෝකයේ මිනිස්සු එක්ක ගැටෙනකොට මේ පුද්ගල ස්වභාව දෙකක් නැත්නම් අපේ ප්‍රතික්‍රියා ස්වභාව දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. අර විදිහට අසරණ අහිංසක කෙනෙක් දැක්කහම එයාට උදව් කරන්න අනුකම්පාවක් හිත තුළ මතුවෙන එක, කවුරු හරි උදව් කරොත් හොඳයි කියලා හිතෙන එක, සහ අර විදිහට තරහෙන් ද්වේෂෙන් දඟලන ඒ විදිහේ නුසුදුසු දෙයක් කරන කෙනෙක් දැක්කහම එයාව කවුරු හරි නැසුවොත්, මම නැසුවොත් මේ තැනැත්තට එරෙහිව වෛරයක් ද්වේෂයක් ඇතිකර ගැනීමක් අපේ හිත තුළ අපිට දකින්න පුළුවන්. එතකොට මෙහෙම දැක්කහම අපි සාමාන්‍යයෙන් හිතනවා මෙන්න මේ පළමු ක්‍රී ප්‍රතික්‍රියාව හරි, දෙවැනි ක්‍රී ප්‍රතික්‍රියාවත් හරි. හරි, එකයි දෙකයි දෙකම හරි. පළවෙනියට අර අනුකම්පාවක් උදව් කරන්න අදහසක් මතු වෙන එකත් හරි. දෙවනුවට අර විදියට ද්වේෂයක් තරහක් මේතනතර කවුරු හරි ආපදාවක් කරත්වා කියන මතු වෙන හැඟීමත් හරි කියන විදියට තමයි අපේ සාමාන්‍ය හිතිවිලි රටාව මතු වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට මේ ප්‍රතික්‍රියා දෙකම නිවැරදි කියන අදහසින් අපි කටයුතු කරනවා. නමුත් මේ නිවැරදි කියන අදහසින් කටයුතු කරන මේ අනුකම්පාව මෛත්‍රිය පතුරෝන, අනිත් පැත්තෙන් මේ තරහ ද්වේෂය පතුරෝන මේ තැනැත්තට නොතේරෙන බැල්මක්, නොතේරෙන දෙයක් අන්න භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දෙන්න මතක් කරන්න උත්සාහ ගන්නවා. මොකද්ද ওই විදිහේ දෙදෙනෙක් විදිහට ඔබ අඳුනගත්තට, ප්‍රතික්‍රියා දෙකක් විදිහට ඔබ හඳුනගත්තට මේ දෙදෙනාම ඉන්නේ එකම ප්‍රශ්නෙක. මේ දෙදෙනාම ඉන්නේ අනුකම්පා කටයුතු තැනක, උදව් කටයුතු තැනක කියලා කිව්වොත් අන්න ඒ මතේ පිළිගන්න වුණත් අපි කැමති නැති වෙන්න පුළුවනි. නමුත් ඇත්තටම මේ දෙදෙනාටම තියෙන්නේ එකම ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ දුක කියන ප්‍රශ්නේ, මේ සංසාර ගැටලුව කියන ප්‍රශ්නේ, එහෙම නැත්නම් මේ විදියට සෆරින් කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ අපි කෙනෙක්ගේ දෝෂයක් දකිද්දී තවත් කෙනෙක්ට උදව් කරන්න කියලා අපිට හිතෙනවා. නමුත් දෙන්නාටම තියෙන්නේ අන්න අර සංසාර රෝගේ. සංසාර රෝගෙන් අර විදියට පීඩාවට පත්වෙච්ච සත්වයෝ මේ දෙදෙනාම. එක්කෙනෙක් දැක්කහම අපිට උදව් කරන්න හිතෙනවා, එක්කෙනෙක් දැක්කහම අපිට ද්වේෂ කරන්න හිතෙනවා. එක්කෙනෙක් දැක්කහම අර විදියට පහසුව සලසන්න හිතෙනවා, එක්කෙනෙක් දැක්කහම අපහසුවක් සලසන්න හිතෙනවා. නමුත් මේ දෙදෙනාම සමානයි, මේ දෙදෙනාම ඉන්නේ එකම ප්‍රශ්නෙක කියලා කිව්වොත් අන්න මේ අහන පිරිස පිළිගන්න සූදානන්ද, ඒ විදිහේ බැල්මකින් බලන්න සූදානන්ද කියන එක සැකයි. නමුත් මෙන්න මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ගාථාව සහ ඒ සම්බන්ධ එතන තියෙන ප්‍රධාන වචන දෙක ගත්තොත් මෙන්න මේ අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද්ද මේ වචන දෙක කියලා මම පස්සේ ගාථාවට බැස ගන්නම්. ඒකේ තියෙන්නේ තස තාවර කියන වචන දෙක තමයි තියෙන්නේ. සාමාන්‍ය ඔය කරණීය මුත්ත සූත්‍රයේ කියවනකොටත් මේ කොටස හම්බ වෙනවා. මොකද්ද හම්බ වෙන්නේ? තසාවා තාවරාවා අනවශේෂා අන්න ඔය විදිහට සඳහන් වෙනවා. මේ තස තාවර කියන වචනේ හරිම අමුතු අර්ථයක් දනවනවා, ගැඹුරු අර්ථයක් දනවනවා. මොකද්ද මේ තස තාවර කියන වචනේ කියලා ගත්තොත් අන්න අපි හිතමු ගැරන්ඩියෙක් ගෙම්බෙක්ව අල්ල ගන්නවා. සාමාන්‍ය ඔය මෙහෙ එහෙම නිතර දකින්න තියෙන දර්ශනයක් තමයි අන්න මේ ගෙම්බෙක්ව අල්ල ගන්නවා මේ ගැරන්ඩියා. පිටිපස්සෙන් ගිහිල්ලා කකුල් දෙකෙන් ගාතිකින් ඔන්න අල්ල ගන්නවා. අල්ල ගත්තට පස්සේ ගෙම්බත් මුලදී නිකන් එන ලොකු දැඟලිල්ලක් දඟලනවා. දඟලිල්ලක් දඟලනවා නිකන් අතෑරපම් මාව අතෑරපම් අතෑරපම් කියලා වගේ නිකන් දඟලනවා. නමුත් ටිකක් වෙලා යනකොට උගේ බල බිඳිලා ඔහේ නිකන් අර බලයට යටත් වෙන ස්වභාවයකට මේ සතා පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දර්ශනයක් දැක්කහම සාමාන්‍ය මේ භාවනා යෝගී පිරිසට, උපාසක පිරිසට මතුවෙන අදහස තමයි මේ දණ්ඩක් අරගෙන තලලා මේ ගැරඬියව කොහොම හරි මේ බෙම්බව බේරගන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. ඔක තමයි අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව. ගෙම්බ ගැන අනුකම්පාවකුත්, අර සතා ගැන ද්වේෂෙකුත් අපි තුල මතුවෙලා එනවා. නමුත් මෙන්න මේ තසතාවර කියන වචන දෙක ගත්තොත් ඔන්න ඔය අවස්ථාවේදී අන්න තැතිගත්, තැති නොගත්, තැතිගත් ස්ථාවර කියලා කියමුකෝ. තැතිගත් ස්ථාවර කියන වචන දෙක තමයි එදිලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගෙම්බා ඉන්නේ තැතිගත් ස්වභාවයක, මරණයට මුහුණ දෙමින් තමයි ඉන්නේ. ඒතර ගෙම්බා දිහා බැලුවාම මේ විදිහේ තැතිගත් ස්වභාවයක් එයා තුල තියෙනවා. ඊළඟට අනිත් කෙනා තහවුරුයි. එයා තහවුරුයි, එයා ස්ථාවරයි. එයාට දැන් මේ ගොදුර අන්න අහුවෙලා ඉවරයි. එයා මේ ගොදුර ගිලිනා සේයාවකින් තමයි මේ කල් ගෙවන්නේ. එතකොට ඔන්න ඔය තසතාවර කියන වචන දෙක එතර කරණීය මෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ මොකද්ද? තසාවා තාවරාවා අනවශේෂා. මේ තැතිගත් තහවුරු කියන මේ වෙනසක් බෙදීමක් නැතුව නිරවශේෂ වශයෙන් මේ දෙක වෙනසක් කරන්නේ නැතුව අන්න මෛත්‍රියක් මේ කරුණාවක් පතුරනවා කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. මේ විදිහට තස කට්ටියට අනුකම්පා කරන එක මෛත්‍රී කරන එක අපේ සාමාන්‍ය ස්වභාවය. නමුත් අර තාවර කෙනා අර විදිහට තැතිගත් කෙනාට මෛත්‍රී කරන එක සාමාන්‍ය ස්වභාවය. නමුත් අර තහවුරු කෙනා එයත් තින්නේ ඔය ප්‍රශ්නෙම. දෙදෙනාටම තියෙන එකම ප්‍රශ්නයක්. බැලූ බැල්මට දෙකක් විදිහට පෙවුනට මොකද මේ දෙන්නම ඉන්නේ එකම සංසාර රෝගී කියන රෝගී. සංසාර රෝගීට මුහුණ දීලා ඒකෙන් පීඩාවට වෙහෙසට පත් වෙලා තමයි මේ දෙදෙනාම ඉන්නේ. අන්න එතකොට අන්න ඒ විදිහේ විවෘත බැල්මක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, අපිට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නවා. මෙන්න බලන්න මේ තස කෙනා, මෙන්න බලන්න මේ තැත්තිගත් කෙනා, මෙන්න බලන්න අනිත් පැත්තෙන් තහවුරු කෙනා. මේ දෙදෙනාම සම කළ අපිට හිතන්න පුළුවන්ද මේ දෙදෙනාටම තියෙන එකම ප්‍රශ්නේ කියලා අපිට දකින්න පුළුවන්ද කියන ආරාධනාව තමයි භාග්‍යවතුන් වහන්සේ අපි ඉදිරියේ තියන්නේ. ඉතින් එන්නේ ආරාධනාව අපි හරියට දැන හඳුනගත්තොත්, මේකේ පිටිපස්සේ තියෙන ගැඹුර අපි හරියට දැන හඳුනගත්තොත් අන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපදාව කරා වෙනවා, අපි තුල ක්‍රියාවත් කළා වෙනවා. අන්න ඒ දේ තමයි අද දවසේ මේ සඳහන් වෙන මේ ගාථා කොටසේදී අර්ථය. එහෙම නැත්නම් අපි ඉදිරියෙන් තියෙන අදහස ඒ දේ තමයි. මොකද්ද කියනවා, නිදහාය දණ්ඩං භූතේසු තසේ තත්තතේ තසේසු තාවරේසුච යෝනහන්තින ඝාතේහි තමහං බ්‍රෝමි බ්‍රාහ්මණ. අන්න සියලු තස තාවර කියන තැතිගත් තහවුරු කියන සියලු සතුන් කෙරෙහි දඬු බහා තබනෝ. නිදහාය දණ්ඩං දඬු බහා තබනෝ. ඊට පස්සේ කියනවා යෝනහන්ත හන්තින ඝාතේහි තමහං බ්‍රූමි බ්‍රාහ්මණ. මෙන්න මේ සියලු සතුන් කෙරෙහි මේ තස තාවර කියන හිංසා නොකරනවා, ඝාතනය නොකරනවා. අන්න මේ විදිහේ හික්මීමක්, මේ විදිහේ හිතේ ස්වභාවයක් පවතින කෙනාට මම කියනවා බ්‍රාහ්මණයා කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන තැනැත්තා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මම ඔහුට තමයි බ්‍රාහ්මණයා කියන්නේ. කාටද? මෙන්න මේ තස තාවර කියන මේ දෙදෙනා කෙරෙහිම දඬු බහා තබනවා, හිංසා නොකරනවා. ඒ දෙදෙනා කෙරෙහිම ඒ විදිහේ ඇටිටියුඩ් එකක්, ඒ විදිහේ සිතිවිලි දාමයක් පවත්වනවා. මේ දෙදෙනාටම තියෙන එකම ප්‍රශ්නේ කියලා මේ තැනැත්තා හිත තුළින් දැන හඳුනගෙන තියෙනවා. ඉතින් ඕක කොහොම සැහැල්ලුවට පෙවුනට, මේක මෙහෙම පැහැදිලි කිරීමක් විදිහට පෙවුනට, ඇතරම මේ தত্ত্বය ළඟා කරගන්න නම් කෙනෙක්ට භාවනාවක් තුළින් තමයි මේ කී වෙනස, මේ කී දේ ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය අපේ හුරු පුරුදු ප්‍රතික්‍රියාව ගත්තාම අර විදියට තස තාවර කියන දෙකට බෙදිලා දෙපැත්තට තමයි ගමන් කරන්නේ. තැතිගත් කෙනාට අපි උදව් උපකාර කරන්න කැමති, එයාට යහපත අපේක්ෂා කරනවා. අර විදියට තහවුරු කෙනාට අපි ද්වේෂ කරනවා, එයාගේ අයහපත අපේක්ෂා කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ, භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ ඥාණයට, එහෙම නැත්නම් මේ විවෘත මනසට දැනෙනවා මේ දෙදෙනාම ඉන්නේ එකම ප්‍රශ්නෙක. මේ දෙදෙනාම අනුකම්පා කටයුතුයි. මේ දෙදෙනාම මේ සංසාර රෝගය නැමැති රෝගයෙන් පෙළිලා පීඩාවට වෙහෙසටපත් වෙලා තමයි කටයුතු කරන්නේ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළ දෙන්න උත්සාහ ගන්නවා, ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඕක සඳහා අපි හිතුවොත් දැන් ත්‍රිපිටකයේ නැත්නම් දේශනාවල සඳහන් වෙන පුද්ගල චරිත දෙකක් ගත්තොත්, අන්න සෝපාක, ඒ අතරම සොහොනේ අතරමං වෙලා දුකට වෙහෙසට පීඩාවට පත් වෙලා බියට පත් වෙලා තැතිගෙන ඉන්නේ දරුවා දිහා බැලුවාම අන්න එයා ගැන අනුකම්පාවක්, එයාට උදව් කළ යුතුයි කියන අදහසක් අපි තුලත් මතුවෙලා එනවා. මේ දරුවාව බේරගත්තොත් හොඳයි, මේ කෙනාට යහපතක් සැලසුවොත් හොඳයි කියන අදහස අපිට මතුවෙලා එනවා. නමුත් අනිත් පැත්තෙන් අර අඟුලිමාල චරිතය අහනකොට, ඒ මිනීමරුවෙක්ගේ ස්වභාවය අහනකොට, ඒ කෙනාට අපි දක්වන්නේ මොන වගේ ප්‍රතික්‍රියාවක්ද කියලා ගත්තොත්, අන්න ඒ කෙනාට අපි මේ විදියට අයහපතක් බලාපොරොත්තු වෙනවා, අයහපතක් කරන්න උත්සාහ ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අර කී බුදු ඇසට මේ දෙදෙනාවම පේන්නේ එක විදිහට. මේ දෙදෙනාම මේ සංසාර රෝගය නිසා වෙහෙසට පීඩාවට පත්වෙච්ච දෙදෙනෙක්. මේ දෙදෙනාටම යහපතක් උදව්වක් අවශ්‍යයි කියන බැල්මක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියෙන්නේ. එතකොට එක්තරා විදිහක අන්න සෝපාකට නම් අපිට අනුකම්පා කරන්න පුළුවන්. නමුත් අඟුලිමාලය කියලා කෙනෙක් අන්න තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවනි, මේ දහසක් මරපු කෙනෙක්ට කොයි විදිහටද අපි අනුකම්පාවක් යහපතක් අරගන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ ඉතින් සාධාරණයි නේ බැලු බැල්මට. නමුත් අන්න අර බුදුරජාණන් වහන්සේගේ අර විවෘත මනසට මේ දෙදෙනාම අන්න එක විදිහට හසු වෙනවා, එක විදිහට අදාළ වෙනවා. එක්කෙනෙක් තැතිගෙන අනිත් එක්කෙනා තහවුරුයි. තහවුරු බව පෙවුනට මොකද, මේ දෙදෙනාම අර විදිහට සංසාර රෝගය නැමැති රෝගයෙන් පීඩාවට පත් වෙලා, සංසාර රෝගය නැමැති රෝගය නිසා උදව් උපකාරයක් ලැබිය යුතු තත්ත්වයක තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතාවක් කතන්දරයක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය ලෝක සම්මත සිතිවිලි රටාවට නම් ගැලපෙන්නේ නැහැ කියන එක බොහෝම පැහැදිලි. අද කාලේ ලෝකේ ඒ විදිහේ දෙයක් අනුමත කරන්නේ නැහැ. ඔය ගිනි අවි පාවිච්චි කරන ලෝකේ පුද්ගලයන්ට ගිනි අවි පාවිච්චි කරන්න නිදහස ලබලා දීලා තියෙන ලෝකේ, ඒ ලෝකේ ඒ ගිනි අවි පාවිච්චි කරන නිදහස පිළිබඳ ආරක්ෂාවක්, ඒ නිදහස රැකගත යුතුයි කියන අදහසක් පවතින ලෝකෙක අන්න මේ විදිහ දෙයකට කවුරුත් එකඟ වෙන දෙයක් නැහැ. අර විදිහට දැන් ඔය ඇමරිකාවේ හැම ගත්තාම අන්න කෙනෙක් ඇවිල්ලා අපේ ගෙදරට පැන්නොත්, කෙනෙක් ඇවිල්ලා මගේ සාප්පුවට පැන්නොත්, කෙනෙක් ඇවිල්ලා මට කරදර කරන්න උත්සාහ කරොත් අන්න මොකද කරන්නේ, ගත්තා තුවක්කුව තියලා දැම්මා. ඒකට අයිතියක් දීලා තියෙනවා, අන නඩුත් නැහැ. නඩුත් නැහැ මොකද හේතුව, අන්න තමුන්ගේ ආරක්ෂාවට, තමුන්ට කරදරයක් කරන්න ආපු නිසා, මගේ ඒ ආයතනය මංකොල්ල කන්න ආපු නිසා කියලා ඔන්න තියෙනවා යම්කිසි අදහසක්, යම්කිසි දෙයක් තියෙනවා. නමුත් මේ අතරේ මේ විදිහේ නරුම ලෝකෙක වුණත් ඊට වැඩිය වෙනස් විදිහක බැල්මක් තියෙන මිනිස්සු ඉන්නත් පුළුවන්. කෙසේ නමුත් අන්න ගොඩ දෙනෙක් හිතනවා අරක තමයි නිවැරදි ක්‍රමවේදේ, අර විදිහට තමයි හැසිරිය යුත්තේ කියලා. ඔය පහුගිය දවසක වයසක මනුස්සයෙක් මං හිතන්නේ අවුරුදු 80ක විතර, ඒ මනුස්සයාගේ ගෙදෙට්ට මේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි, ඒ කියන්නේ ගෑණි මිනිහයි වෙන්ට, මේ හොරු පැනලා, හොරු පැනලා. එතකොට මේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක්, ඒ මනුස්සයා මේ විදිහට හොරු පැනලා ඒ ගෙදර දේවල් පැහැර ගන්නවා කියලා දැක්කහම මෙයා තමුන්ගේ තුවක්කුව අරගෙන එනවා. ඒ අරගෙන ආවම දැන් අවුරුදු 80ක මනුස්සයානේ. එතකොට දැක්කහම අන්න පිරිමි කෙනයි ගෑනු කෙනයි දෙදෙනාම පලා යනවා. පලා යනකොට පිරිමි කෙනාට ලෙහෙසියෙන් පැන ගන්න පුළුවන් වෙනවා, ගෑනු කෙනාව ඉර වෙනවා. එතකොට මේ තරුණ කෙල්ල කියනවා අන්න මේ මට වෙඩි තියන්න එපා, මට වෙඩි තියන්න එපා, මම ගැබ්බරයි, මම මේ දරුවෙක් ලැබෙන තමයි ඉන්නේ කියලා කියනවා. නමුත් මේ තැනැත්තා මේ අවුරුදු 80ක මේ පුද්ගලයා අර ඉන්ටර්විව් එකට කතා කරලා කියනවා I shot her anyway. එයා එහෙම කිව්වා. නමුත් මම නිකා කොහොමත් තියලා දැම්මා. හරි, වෙඩි දෙකක් තිබ්බා, එතනම එයා නැති වුණා මලා කියලා සඳහන් කරනවා. අන්න ඒක බොහොම වීරත්වයක් විදිහට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා මේ මගේ දේපල මම රැකගත්තා, මගේ ආරක්ෂාව මම ඇති කරගත්තා කියන අදහසින් තමයි මේ ප්‍රකාශ කරන්නේ. අන්න අර තහවුරු කෙනා හැම වෙලේම ද්වේෂ කළ යුතුයි, එයාව පීඩාවට පත් කළ යුතුයි කියන අදහසින් තමයි අපි කටයුතු කරන්නේ. නමුත් ඔය තහවුරු කෙනා තස බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. බොහොම තප්පර ගානකදී සාමාන්‍ය ඒ වෙනස සිද්ධ වෙනවා. අර විදිහට අර ගැරඬියා වුණත් අන්න තස බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ සඳහා සුළු වෙලාවක් යන්නේ. ඒ සඳහා තවත් පොඩි වෙනස් විදියක සතෙක් විතරයි අවශ්‍ය වෙන්නේ. අන්න ටක් ගාලා මේ සත්වයා තාවර ඉඳලා තස බවට පත් වෙනවා. තහවුරු ඉඳලා අනිත් පැත්තට අර විදියට තැතිගත් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර gedara මංකොල්ල කන්න තමයි ආවේ. හොරා ගන්න තමයි ආවේ. අන්න ඒ වෙලාවේ තහවුරුයි. නමුත් අර අනිත් කෙනා තුවක්කු අතර ගත්තට පස්සේ අන්න මොකද වෙන්නේ? තස බවට පත් වෙනවා. තැතිගත්. ඔන්න ඔය ක්‍රියාවලිය, ඔය හුවමාරුව බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දකිනවා. අනේ දකින නිසාම තමයි මේ දෙදෙනාම නිරවශේෂ වශයෙන් අනවශේෂා මේ දෙදෙනාම වෙනසක් නොකර මේ දෙදෙනාම එක ආකාරයකින් සලකලා මේ දෙදෙනාටම මේ විදිහේ මෛත්‍රියක් පතුරවන්න කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රකාශ කරන්නේ. දැන් ඔය ගෙදිනදා ජීවිතයේ මිනිස්සු එක ගැටෙනකොට වුණත් අර මහා නිකං ද්වේෂකින් කටයුතු කරපු ඒ විදියට බඩු මුට්ටු කඩලා බිඳලා දාමීන් විනාශ කරපු ඒ විදියට තහවුරු විදියට ඉඳපු මේ තැනැත්තා තව සුළු මොහොතකින් කොහොමද තැතිගත් බවට පත් වෙන්නේ කියලා අපි අපිට උනත් දැක ගන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් උඩවල ප්‍රශ්න ඇති වෙනකොටත් අපිට හිතෙනවා මේ මිනිහාගේ තමයි අවුල තියෙන්නේ, මේ මිනිහා නිසා තමයි මගේ ජීවිතේ විනාශ වුනේ කියලා අමුතු බැල්මක් සාමාන්‍ය තියෙන්න පුළුවනි. නමුත් අන්න පොඩ්ඩක් බැලුවොත් ඒ මනුස්සයාත් ඉන්නේ අර විදිහේ මසරණ හිංසක තත්ත්වයක. එයාගේ තහවුරු බව වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒක තැතිගත් බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක් තමයි තියෙන්නේ. තහවුරු කෙනෙක් දැක්කොත් හිතන්න මේක පිටිපස්සේ තැතිගත් ස්වභාවයක් තියෙනවා. තැතිගත් කෙනෙක් දැක්කොත් හිතන්න මේක පිටිපස්සේ තහවුරු ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය දෙකේ හුවමාරුවක් නැවත නැවත මේක පිටිපස්සේ තියෙනවා. අර විදියට අහිංසක කෙනා වුණත් අන්න වේලාවකදී තහවුරු ස්වභාවයක් එයා තුළ මතුවලා එන්න පුළුවන්. අර ගෙම්බම ඌට ගොදුරක් අහු වුණාම කොහොමද গিলින්නේ කියලා බැලුවොත් අන්න ඒ ක්‍රමවේදෙම තමයි. අර දැන් මේ තැතිගත් ස්වභාවයේ ඉන්න ගෙම්බා ඌට ගොදුරක් හම්බුන වේලාවක කොහොමද කරන්නේ? අනේ ඒකත් ඒ වගේ තමයි. ඒකින්ද ඔය අහිංසක වගේ ඉන්න කට්ටියත් අන්න සමහර විට බැලුවොත් අනිත් පැත්තෙන් හොඳට තහවුරු වෙලාවල් තියෙනවා. ඒක හිතේරෙන්නේ නැහැ ඒක පාට. නමුත් ඒ විදිහේ ස්වභාව කොතෙකුත් දකින්න පුළුවන්. ඒ වෙලාවට ඒගොල්ලෝ බොහොම භයංකරයි. ඒ වෙලාවට ඒගොල්ලෝ බොහොම ආරූඪ වෙලා වගේ කටයුතු කරනවා. අනිත් පැත්තෙන් තව ටිකකින් තැති ගන්නවා. ඊළඟට තහවුරු කෙනත් ඒ වගේ තමයි. එයත් ඇතිගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිය හුවමාරුවක් අපි දකිනවා නම් මේක පිටිපස්සේ තියෙන එකම ලෙඩක්, එකම රෝගයක් කියලා අපිට මතක් කරගන්න පුළුවන්, දැන හඳුනගන්න පුළුවන්. මේක සංසාර රෝගේ, එහෙම නැත්නම් මේ තණ්හාව, එහෙම නැත්නම් බියේම පැතිකඩ දෙකක් කියලා කිව්වත් නරක නැහැ. බියේම පැටිකඩ දෙකක් කියලා කිව්වත් නරක නෑ. සාමාන්‍යයෙන් ඕකම තමයි දෙපැත්තට පෙරලෙන්නේ. ඔය තරහා ද්වේෂයේ විදියට ඉදිරිපත් වෙන්නේ බියම තමයි. වැඩියම බයකා තමයි වැඩියම දත් විලිස්සගෙන ගිරිය පුප්පගෙන දඟලන්නේ කෑ ගහන්නේ. මේක තමයි හැටි. ඔය රිලා රැලේ වුණත් බලන්න පුළුවන් වැඩියම නියෝන එක තියෙන්නේ. දත් පෙන්නනවා, නියෝනවා, දඟලනවා. ඔය ඔක්කොම කරන්නේ වැඩියම බයකා. ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. අන්න මොකද්ද? තහවුරු බවට පේනවා. නමුත් ඇතුලේ තියෙන තස ස්වභාවයක්, තැතිගත් ස්වභාවයක්. මෙන්න මේ තැතිගත් ස්වභාවය වහන්න තහවුරු විදියට පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. දැන් ඔය පාරක තොටක වුණත් මහා ගිරිය පුබ්බගෙන දඟලගෙන අනිත් කෙනෙක්ට හිංසා කරන්න එන පුද්ගලයෝ දිහා බැලුවොත් ඒගොල්ලෝ හරිම තැතිගත් ස්වභාවයක් ඒගොල්ලෝ තුල තියෙනවා. අන්නේ තැතිගත ස්වභාවය නිසාම තමයි අන්න මේ කෙනා මේ විදියට තහවුරුයි කියලා ලෝකෙට විදහා පාන්නේ, තහවුරුයි කියලා ලෝකෙට පෙන්වන්න උත්සාහ ගන්න. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අපේ හිත් තුළ තියෙනවා. මේ දෙදෙනාම එකසේ අනුකම්පා කටයුතු, අනුකම්පාවක් ලැබිය යුතු ස්වභාවයක ඉන්නවා කියන එක අඳුර ගන්නත් ටිකක් අමාරුයි. නමුත් ටිකෙන් ටික මේ භාවනාවක යෙදෙන මේ පුද්ගලයාට අන්න මේකී බැල්ම දියුණු වෙලා එනවා. ඒ සඳහා ඊට කඩක් ඒ සඳහා අවශ්‍යතාවයක් අපිට තියෙනවා. ඒකනේ මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඉරිදා දවසක වෙන කළ යුතු වටිනා වැඩ කොතෙකුත් මේ හොයාගන්න බැරි කමක් නැහැ. නමුත් එහෙ තිබිද්දීත් අපි මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩනවා කියන බැල්මක් දියුණු කරනකොට මෙන්න මේ භාවනාව තුළින් ප්‍රතිපදාව තුළින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ තහවුරු වගේම තස කියන එකත් එකම කාසියක දෙපැත්ත වගේ නැවත නැවත සම්බන්ධතාවයක් තියෙනවා. නැවත නැවත යන දෙපැත්තට පෙරලෙනවා. අන්න ඒ බව දකිමින් අපි භාවනාවක ප්‍රතිපදාවක යෙදෙනවා. ඒක මේ බාහිරේ නෙමෙයි දකින්න ඕනේ, තමන් තුළ දකින්. තමන් තුළ වෙලාවකට මම තහවුරුයි. මම මේ වැඩේ මෙහෙම කරගෙන යන්න පුළුවන්. මේ වැඩේ ස්ථිරව මට කරන්න පුළුවන් කියන යම් කිසි විශ්වාසකින්, ඒ විදි අදිෂ්ඨානයකින් මේ තැනැත්තා කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ක්ෂණිකව සමහර විට පැය කිහිපයකදී, දින කිහිපයකදී කඩාගෙන වැටිලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා අයියෝ මේක මට කරන්න බෑ කියන අදහසින් අනිත් පැත්ත පෙරලෙනවා. ඉතින් ඔන්න ඔය දෙකම දකින අසුලුව අපි ටිකෙන් ටික ප්‍රතිපදාවක් පුහුණුවක් වඩනවා. ඒ පුහුණුව වඩනකොට ප්‍රතිපදාව වඩනකොට අන්න අර කී මුලින් කී විභවය මොකක්ද අර තස කෙනා වගේම තාවර කෙනත් එකම ප්‍රශ්නෙක ඉන්නේ කියන අර භාග්‍යතුන් වහන්සේගේ පුළුල් බැල්ම දැක්ම අපිටත් ටික ටික දියුණු වෙලා එනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය thoughts, emotions, මගේ හැඟීම් හිතිවිලි වගේ දේවල් එක පොඩ්ඩක් දුරස් භාවයක්. ඒ හැඟීම් හිතිවිලි නිකන් වෙන කෙනෙක්ගේ වගේ, තුන්වෙනියෙක්ගේ වගේ යම් අල්පමාත්‍ර ප්‍රමාණයකට හරි බලන්න පුළුවන් හැකියාවක් අපිට දියුණු විය යුතුයි. ඒ දියුණු වීමත් එක්ක තමයි මේ කී විදිහේ විභවයක්, මේ කී විදිහේ ශක්තියක් අපිට දැන හඳුනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර හැඟුම් බර වුණ ගමන් අර කී විවෘතත්වයක් පවත්වන්න බෑ. ඒ වෙනුවට තස කෙනාට අනුකම්පා කරලත් ඉවරයි නොදැනීම, තාවර කෙනාට ද්වේෂ කරලත් ඉවරයි නොදැනීම. මොකද හේතුව අර හැඟුම් බරයි. හැඟුම් බරයි ඒවට අහු වෙනවා. ඒවට අහු වෙනවා ඒ ඔස්සේ ගමන් කරනවා අහු වෙලා. එහෙම තත්වයක් කියනකොට අර කී විවෘතත්වයක් අපිට ගන්න අමාරුයි ඇත්තටම. ඒක නිසා යම් කිසි දියක කාලෙත් එක්ක උත්සාහයක් තුලින් තමයි මෙන්න මේ කී විවෘත ස්වභාවය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒකට අවශ්‍යම බීජය වගේ තියෙන්නේ මොකද්ද? වෙනමකුත් නෙමෙයි අර කී හැඟීම් හිතිවිලි. මේ වෙන කාගේවත් හැඟීම් හිතිවිලි නෙමෙයි, මගේම හැඟීම් හිතිවිලි වලට අහු නොවි යම් කිසි දුරස්ත භාවයක් පවත්වන්න පුළුවන් නම්, යම් කිසි පමණකට තුන්වැන්නෙක් විදියට මේක දිහා බලන්න පුළුවන් නම්, සුළු හරි හැකියාවක් ඒ සඳහා තියෙනවා නම්, අන්න ඒක තමයි මේකේ වෙනස දුරු වෙන, මේ තසතාවර කියන වෙනස දුරු වෙන බීජය වගේ තියෙන එතන තමයි. මගේ හැඟීම් හිතිලි වලට මම එකපාරට අහු වෙන්නේ නැහැ. අර විදිහේ තස කෙනෙක් දැක ගමන් ඕන අනුකම්පාවක් නැගීගෙන එනවා, අයියෝ කරන්න උදව් කරන්න ඕනේ මේ අහිංසක දුප්පත් තැනැත්තේ කියලා ඕන අනුකම්පාවක් මතුවෙලා එනවා. අන්න මොකද උනේ? ඒකට අහු වුණා. ඒ හැඟීම් හිතිවිලි වලට යට වුණා. ඒක හොඳයි කියලා ඇත්තටම අගේ කිරීමකුත් ලෝකේ තියෙනවා. අනිත් පැත්තෙන් අර තහවුරු කෙනෙක් දැක්ක ගමන් මොකද වෙන්නේ? යාට එරෙහිව ද්වේෂයක් අපි තුල මතුවලා එනවා. මුට කපන්න ඕනේ, කොටන්න ඕනේ, බෙල්ල ඔලුවටම කොටන්න ඕනේ කියලා ඔන්න මතුවලා එනවා. අර ගිරව් දෙන්න වගේ තමයි. ගිරව් දෙන්න එන්න කන්න බොන්න කියලා මේ විදියට කතා කරද්දී අනිත් එකා කියනවා ගාපන්, කට කපපන්, කොටපන්, ඔලුවටම කොටපන් කියලා. දෙන්න දැක්කහම සම්පූර්ණ චරිත දෙකක් කියලා පෙවුනට මොකද? අර එකම අම්මගේ පැටව්, එකම ගිරා අම්මගේ මේක කූඩුවේ ඉඳපු දෙන්නා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් දකින්න නම් පළමු දේ තමයි මෙන්න මේ හැඟීම් හිතිලි වලින් යම් දුරස්ත භාවයක් පැවැත්විය යුතුයි. ඒකම තමයි භාවනාවක් කියන්නේ. ඩිස්ඩෙන්ටිෆයි කරනවා මේ thoughts, emotions එක. thoughts, emotions වලින් සාමාන්‍ය identifying thoughts, emotions තමයි සාමාන්‍ය අපේ reaction එක. මේක මේ මගේ කරගෙන ඉවරයි. හිතවිල්ලක් ආවම ඒක මගේ කරලා ඉවරයි. අය ඔක අහන දෙයක් නැහැ. හැඟීමක් අහම ඒක මගේ කරලා ඉවරයි. ඒක තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. ඒක තමයි ලෝක සම්මත ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් සංසාර ගමන පැවැත්මක් දිහාවට යන්නේ ඕකත් එක්ක. ඒක තමයි සාමාන්‍ය වැඩේ. ඒකට සාමා අපි ගත්තොත් දැන් අර දැන් ඔය ඩෙකාඩ්ගේ පරීක්ෂණයේදී වුණත් එයා හිතුවා මේකේ මොකද්ද අවුලක් තියෙනවා. මේ අවුල මම ලියහගත්තොත් හරි මේකේ මේ කුණු වෙච්ච ටික මම අයින් කරගත්තොත් හරි කියලා එයා හිතුවා. එතකොට එයා අර විදිහේ ඇපල් බාස්කට් එකකට තමයි මේක උපමා කරේ. මේ ඇපල් බාස්කට් එකේ කුණු ඇපල් තියෙනවා. හොඳ ඇපලුත් තියෙන්න පුළුවන්. නමුත් මම මේ දෙකම එකතු කරගෙන ඉඳියොත් හරියන්නේ නැහැ. ඉතින් යා මොකද කරේ? අර ඇපල් බාස්කට් එක බිම හැලුවා. බිම හැලලා එකෙන් එක මම පරීක්ෂා කළා. එකෙන් එක හොඳ ඒවා ටික මේකට දාගන්නවා කියන අදහසින් තමයි එයා කටයුතු කරේ. එතකොට ඒ විදිහේ ටිකක් නිකන් භාවනාවක ස්වභාවිකුත් මේ තුළ තියෙනවා. එයා තමන් තුළින්ම මේ යන ක්‍රියාවලිය, මේ ඇදහිලි, මේ හිතිවිලි මේ ඔස්සේ ගනුදෙනු කරන විදිහනේ මේ හොයන්නේ. එතකොට යම් කිසි විදිහක මේ තැනැත්තා අන්න මේ කුණු ඇපල් කිය තියෙනවා කියලා මේ බාස්කට් එකම බිම හලලා පළවෙනියට තෝරගත්ත කුණු නෙච්ච නැති පළවෙනියට හරි අවුලක් නෑ කියලා තෝරපු ඇපල මොකද්ද? අන්න ඒ තැනැත්තා කියනවා I think therefore I am. මම හිතනවා මේකේ ඉඳන් මම වෙමි කියන ඇපල හරි. ඒක කුණු වෙලා නැහැ කියන විදියට පළවෙනිම ඇපල ඇතුළට දාගත්තා. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න identifying with your thoughts. අන්න මම මේ සිතුවිලි මගේ කරගත්තා. ඉතින් ඒක fatal mistake එකක්. එතනින්ම මරණීය වරදක් සිද්ධ වෙනවා. පළවෙනිම ඇපල. පළවෙනිම ඇපල අන්න විද්‍යාවට වර්ධුණු තැන. විද්‍යාවට වැරදුණු තැන මොකද්ද? I think therefore I am. මම හිතනවා ඒක නිසා මම වෙමි කියන ගැනීම ගත්තට පස්සේ එතනින් යාලි ඉතුරු කණු කන්දල් ටික ඔක්කොම ඇවිල්ලා මේක ඇතුළට වැද ගන්නවා. අර තියුණු ඇපල් ටික ඔක්කොම ඇවිල්ලා අර බාස්කට් එකට පිරුණා කියලා තමයි සඳහන. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ භාවනාවක් කියලා අපිට දෙන ප්‍රතිපදාව තනිකර මෙන්න මේ identifying වෙනුවට disidentifying. මේක මේ මගේ කරගන්නා වෙනකොට මගේ නොකර ගැනීමක් තමයි මේ කරන පුහුණුව. මේක තමයි මේ සක්මන් පරියංක විදියට දිනදා ජීවිතේ විදියට පුරුදු වෙන්නේ. ඒකට මුලින් අපි කියනවා හිතවිලි හැඟීම් එයි, ඒවත් තියේවා, ඒවට ප්‍රමුඛතාවයක් නොදී හුස්මට ප්‍රමුඛතාවයක් දෙන්න. ඒක තමයි ආදුනිකයට ලැබෙන උපදේශමාලාව. සාමාන්‍ය ආදුනික කියන අර්ථෙන් මේක කියවෙන්නේ හැම වෙලේම. නැත්තම් මේ හැට පැනපු කට්ටියටත් භාවනා කළා අර කාලයක් ගෙවිච්ච කට්ටියත් ගිහිල්ලා ආපහු එදෙන්ටම බැස ගන්නවා. නෑ, සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්ට අපි කියනවා අර හැඟීම් හිතිවිලි අතරින් මේ හුස්ම බලන ශිල්පය පුරුදු කරන්න. හැඟීම් හිතිවිලි වලට තමයි ওই හිතේ ප්‍රමුඛතාවය තියෙන්නේ. නමුත් හුස්මට ප්‍රමුඛතාවය දෙන්න වාඩි වෙලා ඉන්න ගමන් ඇවිදිනවා නම් ඇවිදින කොටත් පතුලේ දැනින දැනීමට ප්‍රමුඛතාවය දෙන්න වාඩි වෙලා ඉන්න ගම ඇවිදින ගම එදිනදා වැඩ කරනකොටත් ඒ කරන වැඩේට අදාළ යම්කිසි දැනීමක් යම්කිසි නිරීක්ෂණයක් තියෙනවනේ ඇඟ තුළ. අපි හිතුවොත් දත් මැද්දොත් බුරුසු වදින බව, බත් කෑවොත් බත් හපන බව, අනන බව, ඔය විදියට මොනවා හරි තියෙනවනේ. අර හැඟීම් හිතිවිලි තියේවා, ඒව අතරින් නැවත නැවත මේ සරල දැනීමට ප්‍රමුඛතාවය දෙන්න, මේ කයේ දැනීමට ප්‍රමුඛතාවය දෙන්න කියලා අපි කියන්නේ. මොකද අර වෙනදා අර හැඟීම් හිතිවිලි දිවලට දීපු ඒ වටිනාකම අද දෙන්නේ නැහැ. ඕක තමයි මේ තැනැත්තා යම් කිසි විදියක අර disidentifying with thoughts, emotions, මේ චිතිවිලි හැඟීම් මගේ නොකරගන්න ශිල්පයේ මූලිකම පුහුණුව තමයි වෙටියෙන්නේ. ඒවා එනවා, ඒවා එන බව දන්නවා, ඒවට අපේ හිත ගිහිල්ලා වැද ගන්නවා. ආපහු ඇවිල්ලා අර හුස්මේ තියෙනවා, ආපහු ඇවිල්ලා අර පතුලේ තියෙනවා. ඒකට දුක් අරගෙන හරියන්නේ නැහැ. මේ වෙන ක්‍රියාවලියට දුක් අරගෙන හරියන්නේ නැහැ. මොකද කල්ප ගානක් පුරාවට ඔවා මගේ කරගෙන කල් ගෙවපු මේ හිත එකපාරට භවනා කරවන්න ආවයි කියලා ඕක වෙනස් කරයි. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ දැනට තේරුම් ගන්නවා අර මේ දේවල් එනවා, ඒ දේවල් අවධානය ගන්නවා, ඒ දේවල් ඉබේම මගේ වෙනවා. කමක් නෑ කොයිලාවේ හරි තේරෙනවා, ඔන්න මම මේ මගේ හිතවිලි ගොන්නක් මගේ කරගත්තා. ගෙදර ඉන්න මිනිහා පිළිබඳ යම් කිසි මතකයක් මගේ කරගත්තා. එහෙම නැත්නම් අනාගත බියක් පිළිබඳ යම් කිසි දෙයක් මගේ කරගත්තා කියලා මේ තැනැත්තට යම් කිසි විදියක ඔන්න ටික වෙලාවකට පස්සේ යම් අදහසක් යම් දැනුවත් භාවයක් මතුවෙලා එනවා. ඒක තමයි ගෝල්ඩන් මොමන්ට් එක. එතන ඊට කලින් විභවයක් ඉඩකඩක් නැහැ. මොකද දන්නේ නැහැනේ. දන්නේ නැහැ කොහෙද අතරමං වෙලා අතරමං වෙච්ච බව දන්නේ නැහැ. එතකොට මුකුත් කරන්න බෑනේ. නමුත් ඔන්න ටික වෙලාවකින් අතරමං වෙච්ච බව තේරෙනවා. අන්නේ අවස්ථාවේ මේකට දුක් ගන්න දෙයක් නැහැ. නැවතත් හිමිහිට හරි මං අතරමං වුණ බව සත්‍යයි. ඒක මේ කාලයක් තිස්සේ යන ක්‍රියාවලිය ඒකේ බලෙන් දුවන්නේ ඒකත් සත්‍යයි. මට පුළුවන් ද නැවතත් අර විදිහට හුස්ම වැටෙන බව දැනගන්න. බැලුවොත් බැරි නෑ. නැවතත් මට පුළුවන් ද අර විදිහට පතුල වදින බව දැනගන්න. බැලුවොත් බැරි නෑ. නැවතත් මට පුළුවන් ද දත් වදින බව බත් කන බව දැනගන්න. බැලුවොත් බැරි නෑ. ඔන්න ඔය විදිහට නැවත නැවත මේ තැනත් අර හැඟීම් හිතිවිලි මගේ නොකරගන්න ශිල්පයේ මූලිකම අවධිය, මූලිකම ශිල්පය මේ තැනැත්තා පුරුදු කරනවා. අර විදිහට I think therefore I am කියන fatal mistake එක නොවන විදිහට මේ තැනැත්තා තමන්ගේ හිත තුළ පුහුණුවක් යම්කිසි උත්සාහයක් දරනවා. ඒක දවසක උත්සාහයක් නම් නෙමෙයි, වරදවා හිතන්න එපා. සතියක උත්සාහයක් නම් නෙමෙයි, මාසික උත්සාහයක් නම් නෙමෙයි, ටිකෙන් ටික තමයි මේ විභවය දියුණු වෙන්නේ. මොකද මේක නිකන් පැවැත්මේ මූලිකම දේ. එකනේ ඩෙකාර්ට්ටත් රී ගත්තේ එතන තමයි. ඩෙකාර්ට් රේනේ ඩෙකාර්ට් රී ගත්තේ එතන තමයි. මොකද්ද අන්න මේ මේ මේක ස්ථිරයි, මේක විශ්වාසයි කියලා අරගත්තා. අරගත්ත ගමන් එතන ඒක ෆේටල් මිස්ටේක් එකක්. ආයි නැවත නැවත මැරෙන්න වෙනවා, නැවත නැවත වද වේදනා වලට ලක් වෙන්න වෙනවා, නැවත නැවත දුකක් වෙහෙසක් පීඩාවක් අර ඉදිරියට සෝසුසුම් ගොඩක් මතුවෙලා එනවා. මොකද්ද මෙන්න මේ මූලික පැවැත්මේ මූලික පදනම් වගේ තියෙන මේ හැඟීම් හිතිවිලි එක මගේ කර ගැනීමක්, ඒවට ගිහිල්ලා වැද ගැනීමක්. ඔන්න මගේ කේන්ද්‍රය පූඤ්ඤය ඕක තමයි පැවැත්මේ මූලිකම විභවය. අර නිකන් අර දෙයයන් වහන්සේගේ අර ලෝකයේ මවපු කතාවේ වුණත් ඕක පිළිබඳ තියෙන නියම් කිසි අදහසක්. එතන කියනවා මේ පළතුරු මේ මේ ගහේ එක කන්න එපා කියලා. ඕෂෝ කියනවා අයියෝ මේ දෙයියෝගේ තමයි වැරද්ද, මෙච්චර මේ ගස් තියෙන්නේ නැති ඔය උද්‍යානේ මේක විතරක් කන්න එපා කුවනේ, මේක කන්න එපා කුවාම ඉතින් ඒකම කනවනේ. ආයි ඒකේ අහන දෙයක් නැහැ. එපා කුවොත් තහනම් ගහේ ගෙඩියක් මැව්වොත් ආයි ඉතින් ඒක කාලා මිසක් පස්ස බලන්නේ නැහැ. ඒක තමයි අපේ හැටි, මේක තමයි මිනිස්සයාගේ හැටි. එතකොට කොහොම හරි මේ ගහේ ගෙඩිය කන්න එපා කුවනේ. ඊට පස්සේ කොහොම හරි කෑවනේ. කෑවට පස්සේ ඇඩම්ගෙන් ඇහුවා උඹ මොකද මේක කෑවේ කියලා. ආදම් කිව්වා මොකද්ද, අනේ ස්වාමීනි මම නෙමෙයි මේ ගෑණි තමයි. හරි, ඊට පස්සේ ගෑණිගෙන් ඇහුවා උඹ මොකද මේක කෑවේ කියලා. ගෑණි කියනවා අනේ ස්වාමීනි මම නෙමෙයි මේ සර්පයා. මොකද්ද මේ කියන්නේ, අනේ මම නෙමෙයි මූ හිඳ තමයි මේ අවුල ගියේ කියලා. අන්න අර පැවැත්මේ මූලිකම ස්වභාවය මේ මමත්වයක්, මේ මමත්වයේ ස්ථාවර කිරීමක්, මේ මගේ දේ රැකගෙන අනුන්ගේ දේ විනාශ කිරීමක්, ඔන්න ඔය වගේ දෙයක් මතුවෙලා එනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ ලෝකේ මැවෙන්නේ ඔතනින්, වෙන කොහෙන්වත් නෙමෙයි. මේ සංසාර ගමන මැවෙන්නේ ඔතනින්. මෙන්න මේ හැඟීම් හිතිවිලි මේ තමුන් දිහාවට ආපු වරද වෙන කෙනෙක්ට පැටලෙව්වා. මම නෙමෙයි මේ ගෑණි, අනේ මම නෙමෙයි මේ සර්පයා, මේක තමයි මේ ඔක්කොම විනාශ කරේ කියලා. අන්න අන්තිමට සර්පයාට වෛර බඳිනවා, සර්පයාට වෛර බඳිනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ හැඟීම් හිතිවිලි මගේ කර ගැනීමක්, මගේ කරගත්තට පස්සේ අන්න තස කෙනාට අනුකම්පා කරනවා, සාවර කෙනාට ද්වේෂ කරනවා. ඔක තමයි හැටි, ඔක තමයි වැඩේ. එතකොට අන්න මේ භාවනාවක් පුහුණුවක් කරන කෙනා නැවත නැවත මොකද්ද මේ කරන පුහුණුව, මොකද්ද මේ කරන භාවනාව, අන්න අර හැඟීම් හිතිවිලි පැත්තක තියේවා. මම මේ නියුට්‍රල්, එහෙම නැත්තම් නොදුක් නොසෝ කියන්නේ එච්චර ලොකු ආකර්ෂණයක් ද්වේෂයක් නැති මෙන්න මේ හුස්මට මම මගේ සිහිය ගන්නවා. මේ පතුලට මම මගේ සිහිය ගන්නවා, මේ කය දැනීමකට මම මගේ සිහිය ගන්නවා, වරක් නෙමෙයි දෙවරක් නෙමෙයි සිය දහස් වරක් මේ විදියට නැවත නැවත මේ පුහුණුවේ යෙදෙනවා. අන්න යෙදෙන්න මොකද වෙන්නේ, යෙදෙන්න මොකද වෙන්නේ, අරවා තිවිද්දී මේ නිව්ට්‍රල් ෆීලින් එකට ප්‍රමුඛතාවයක් දෙන්න පුළුවන් හැකියාවක්, අරවට අහු නොවි මේ නිව්ට්‍රල් ෆීලින් එකට ප්‍රමුඛතාවයක් දෙන්න පුළුවන් හැකියාවක් මේ තැනැත්ත තුළ වර්ධනය වෙනවා. ඒක ඉතින් අර කාලෙත් එක්ක කරන පුහුණුවේ ආනිසංසයක්, පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔන්න මතුවෙලා එන්නේ. ඒක මතුවෙනකොට මොකද්ද මේ වෙන්නේ? ඒක මතුවෙනකොට අන්න මේ පුද්ගලයාට පුළුවන් අර හැඟීම් හිතිවිලි ඉදිරිපත් වෙනවා. ඒක ඒ අවස්ථාවට අනුකූලව මතුවෙලා එනවා. නමුත් මෙයා ඉස්තරතරම් ප්‍රමුඛතාවයක්, ඉස්තරතරම් හසුවීමක් මේවට නැහැ. අන්න ඒ විදිහේ පොඩි දුරස්ත භාවයක්, පොඩි ඩිස්ටන්ස් එකක් මේ පුද්ගලයා තුළ ඇති වෙනවා. හිතිවිලි හැඟීම් තියෙනවා, ඒවා තාමත් මගේ තමයි. නමුත් ඉස්සරතරම් මගේ නැහැ. ඉස්සරතරම් මගේ නැහැ. අන්න මොකද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේ තුළ තියෙන විවෘත බැල්ම අපි තුලත් ටික 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 මෝදු වෙනවා, අපි තුලත් ටික 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 දියුණු වෙනවා. අන්නේ දියුණු වෙනකොට ඒකට තමයි මේ ගාථාවේ මම ඔහුට බ්‍රාහ්මණ කියනවා. මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනවා කිව්වත් අවුලක් නැහැ. හරිද? එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කරලා ඉවර කරපු මෙන්න මේ තැනැත්තට මම බ්‍රාහ්මණයායි කියමි. මොකද හේතුව? අන්න එයා අර තසතාවර කියන දෙදෙනා කෙරෙහිම දඬු බහා තබනවා. අඩුම ගානේ දඬු බහා තබන විභවය මෙයා ළඟ තියෙනවා. හිංසා නොකරනවා, ඝාතනය නොකරනවා, මේ දෙන්නම ඉන්නේ එකම ප්‍රශ්නෙක, මේ දෙන්නටම තියෙන එකම රෝගයක් කියන දේ මේ තැනැත්තාගේ හිත තුළ ටිකෙන් ටික මෝදු වෙලා එනවා. ඒ විවෘතත්වය, ඒ භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන පුළුල් බැල්ම අපිටත් ටික ටික මතුවෙලා එනවා. මේ මනුස්සයා මෙච්චර මේ කෝපෙන් දඟලනකොට ඇත්තටම අනුකම්පා කළ යුතුයි. අනුකම්පා කළ යුතුයි, තව ටිකක් ද්වේෂ කළ වැඩක් නැහැ. ඒ වෙනුවට පව් බලන්න මේ ද්වේෂ නිසා පීඩාවට පත්වෙච්ච කෙනෙක්. පීඩාවට පත්වෙච්ච කෙනෙක් කවුද වැඩියෙන් පීඩාවට පත් වෙලා තියෙන වටපිටාව ඉන්න කටිද ඒ මනුස්සයාද කියලා ගත්තොත් එයාගේ පීඩාව වැඩි. එයාගේ පීඩාව වැඩි. අන්න ඒක නිසා මේ තහවුරු කියලා පෙවුනට මොකද ඒක තුළ ලොකු ඊට වැඩිය තස ස්වභාවයක් සැඟවිලා තියෙනවා. තැතිගත ස්වභාවයක් සැඟවිලා තියෙනවා. ඉතින් අර මොකද්ද අද කාලේ විදියට ওই කතාව කියනවා, කෙනෙක් ඇවිල්ලා ලැම්බෝගිනියකින් අන්න බැහැලා තමුන්ගේ මේ මොකද්ද මේ වාහනේ නිකන් අලංකාරත්වය පෙන්නකොට අනේ එයාට ඉරිසියා කරන්න යන්න එපා, අනේ මටත් මේ විදිය ලැම්බෝගිනියක් තියුණා නම් කියලා හිතන්න යන්න එපා. ඒ වෙනුවට හිතන්න මේ අනේ මේ මේ මනුස්සයා මේ කාගෙන් හරි අවධානයක් ඉල්ලනවා, මේ කාගෙන් හරි අවධානයක් ඉල්ලනවා, මේ කාර් එක නිසා හරි මට අවධානයක් දෙන්න කියලා ඉල්ලනවා. ඒක තමයි ඉල්ලන්නේ, වෙනමකුත් නෑ ඔතන. හරි, ඔය වැඩිපුර 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 සෙල්ලම් දාන්නේ වෙනමකුත් නෙමෙයි, අනේ මට පොඩි අවධානයක් දෙන්න පුළුවන්ද, මගේ මේ සික්ස් පැක් එකක් තියෙනවා ඒකට පොඩි අවධානයක් දෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් මගේ මේ විදියට ඇඟපසඟ පියවරු තියෙනවා ඒකට පොඩි අවධානයක් දෙන්න පුළුවන්ද, මම මේ විදිය අලංකාරයි මේ බලන්න මගේ ලස්සන ඒකට පොඩි අවධානයක් දෙන්න පුළුවන්ද කියලා ඔන්න ඇටෙන්ෂන් සීකින් බිහේවියර් එකක් හරියට නිකන් අර පොඩි පොඩි බබාලා ළඟ තියෙන පොඩි බබාලා ළඟ තියෙන ඒගොල්ලෝ අම්මගේ අවධානය ඕනේ ඒගොල්ලන්ට. අන්නේ බේබිහුඩ් එක අපි තුල තාමත් තියෙනවා. කොච්චර වයසට ගියත් මං කියන්නේ ඈ ඒ බේබිහුඩ් එක තාමත් කොච්චරනම් ඉතුරු වෙලා තියෙනවද අපි ළඟ? අර විදියට අර පොඩි දරුවෙක් වගේ අපි මේ වටපිටාවෙන් අවධානයක්, වටපිටාවෙන් මේ විදියට අනුකම්පාවක් හොයමින් සැරිසරනවා. මේක සමහර විට අර විදියට රූපලාවන්‍ය විදියට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදියට නිකන් මහා යාවාහනයක්, මිලාධික වාහනයක් විදියට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් විදියක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔය කොයි විදියට ඉදිරිපත් වුණත් අන්න අර attention seeking behavior එකක් වගේ තමයි මේ තුල තියෙන්නේ කියලා ඔන්න නූතන විදිහට ඔය අදහසම ඉදිරිපත් වෙනවා. ඉතින් ඔන්න ඔය දෙපැත්තම එකක් විදිහට දක්නාසුලුව කටයුතු කරන බැල්ම තමයි මෙතෙන්දි වටින්නේ. ඒක තමයි මෙතෙන්දි අදාළ. ඒක ඉතින් තම තමුන් තුල ක්‍රමානුකූලව දියුණු කරගත යුතු බැල්මක්. ඒ සඳහා අවශ්‍ය මූලික උපදෙස් ටික කාකා ළඟත් තියෙනවා. අන දෙවනුව යෙදීම තමයි ගොඩ දෙනෙක්ට අමාරු, වෙලාවක් හදාගන්න අමාරුයි, යෙදෙන්න අමාරුයි. මූලිකව නම් දන්නවා මේ උපදෙස් මාලාව නම් මේක තමයි, මේකට අමතරව කියන්න දෙයක්වත් නැහැ. හැබැයි යෙදෙනකොට යෙදෙනකොට අත්දැකීම් ගොනු වෙනකොට අන්න යා නැවත නැවත සාකච්ඡාවකට ආ යුතුයි. අර විදියට භාවනාවක් කරනවා, කරනවා විතරක් නෙමේ තමුන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවා. හැමදාම බැරි වෙන්න පුළුවන්, හැමදාම ඕනෙත් නැහැ. මේ වෙනුවට සතියකට සැරයක්, සති දෙකකට සැරයක් මේ විදියට මම භාවනාවක් සක්මන් පරියංක විදියට වැඩුවා, මේක තමයි මගේ අත්දැකීම කියලා එයා සාකච්ඡාවකට එන්න ඕනේ. එයාහම තමයි ඉතුරු ටික අපිට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සාකච්ඡාවත් හන්දිවල හම්බෙන හම්බෙන එක එකායක කරන්න යන්න එපා. ඒ වෙනුවට අන්න තමුන් යම්කිසි විශ්වාසයක් තියෙන භාවනාවක් කරා කියලා විශ්වාසයක් තියෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. මේ විදිය කෙනෙක් එක සාකච්ඡා කරන්න, ඒ විදිය කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඉතින් දුර්ලභයි කියන එකත් මතක් කරන්න ඕනේ. මේක දුර්ලභයි. එහෙම නැතුව හැමතැනම නෑ, හැමතැනම ගිහිල්ලා සාකච්ඡා කරා කියන්නේ භාවනාවක් වඩන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා පහුගිය දවසක කෙනෙක් කියනවා මට මේ ජීවිතේ ලැබිලා තියෙන වටිනාම දෙයක් තමයි මොකද්ද මේ විදිහේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිලා තියෙනවා. මේ විදිහේ භාවනාවක් කරන පිරිසක් එක්ක ගැටෙන්න මට ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ එක මට සාකච්ඡා කරන්න ලැබිලා තියෙනවා. එහෙම නොදන්නවා නම් අන්න අපි මොනවදෝ භාවනාවක් විදියට කරනවා. නමුත් බලනකොට කරලා තියෙන්නේ නිවැරදි භාවනාවක් නොවෙන්න පුළුවන් සමහර විට. ඒක නිසා අර විදියට යම් කිසි විදියක සාකච්ඡාවකට එන්න ඕනේ. හැබැයි එන්න ඕනේ යෙදිලා. යෙදෙන්නේ නැතුව සාකච්ඡාවට ඇවිල්ලා වැඩකුත් නැහැ. යෙදිලා සාකච්ඡාවට අහම අපිට ඔන්න තව ටිකක් කතා බහ කරන්න පුළුවන්. මෙහෙම මෙහෙම තමයි මේ දේ සිද්ධ වෙන්නේ, මෙහෙම තමයි මේ දේ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒක තම තමුන්ට විශ්වාස, තම තමුන්ට භවනාවක් සඳහා උපකාරයි කියලා හිතෙන කෙනෙක් ගාව, පිරිසක් ගාව ගිහිල්ලා වමාරලා අන්න උපදේශයක් ගන්න බලනවා. ඒක ඉතින් එක එක්කෙනාට අදාළයිනේ. අර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේත් කියන්නේ, නැත්තම් බුද්ධ කාලයේ ওই කතාවක් තියෙන්නේ. මොකද්ද මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කැහැසිරෙන පිරිස ත සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රියයි. මුගලන් හාමුදුරුවෝ එක්ක හැසිරෙන පිරිසට මුගලන් හාමුදුරුවෝ ප්‍රියයි. මුගලන් හාමුදුරුවන්ගේ ගුණධර්මම තමයි ඒගොල්ලන්ටත් තියෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණධර්මම තමයි ඒගොල්ලන්ටත් තියෙන්නේ. මේ ආනන්ද එක්ක හැසිරෙන පිරිසට ආනන්ද ප්‍රියයි. ආනන්ද හාමුදුරුවන්ගේ ගුණධර්මම තමයි ඒගොල්ලන්ටත් තියෙන්නේ. අර දේවදත්තයා එක්ක හැසිරෙන පිරිසක් පේනවා නේද මහණෙනි? අන්න ඒ පිරිස ඔක්කොම පාපී. අන්න ඒගොල්ලන්ටත් ඒ කට්ටිය ප්‍රියයි. ඒ කට්ටිය ප්‍රියයි. අර මොකද්දෝ පරණ පුරුද්දකට ගිහිල්ලා අරකට සෙට් වෙනවා. මේ වත්තේ ගිහිල්ලා වහනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් උඹ මේ ඵලයන් අපායයි. මට මොන අපිට කරන්න දෙයක් නැහැ නේ. කරන්න දෙයක් නැහැ. අච්චර අතුති විදි අරක ගිහිල්ලා වැහුවා. ඉතින් ඒක කර්ම ශක්තියකට ගිහිල්ලා වහනවා. සාමාන්‍ය අලුත් කෙනෙක් අහම ඔය මොන මොන කතන්දර කියාගෙන ආවත් එයා ටික දවසක් ඉන්න දීලා බැලුවාම එයා ගිහිල්ලා අර මට පරණ පුරුදු සුපුරුදු අත්තක වහනවා. ඒ අත්තේ වැහුවට පස්සේ ඒ අනිත් කුරුල්ලෝ ටික දිහා බැලුවාම මුගේ හැටි හිතා ගන්න පුළුවන් මොන විදිහේ එකෙක්ද මේ කියලා දැන් හඳුර ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න දෙන්න ඕනේ. අර එකපාරට ආපුවාම එහෙම ගිහිල්ලා බුරුස් ගාලා ඒ වත්තේ වහන්නේ නැහැ. ඒ වෙනකොට පොඩ්ඩක් එනවා. ඇවිල්ලා වට පිටාවේ කරකිනවා. සතියක් දෙකක් තුනක් මාසයක් දෙකක් තුනක් ගෙවිලා යනකොට ඔන්න පේනවා. අන්න අර අත්තේ ගිහිල්ලා වහලා තියෙනවා. දන්නෙත් නැහැ ගියා කියලා. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. කෙසේ නමුත් තමුන්ට විශ්වාස, තමුන්ට නිවැරදි කියලා හිතෙන පිරිසක් එක්ක කෙනෙක් එක්ක සාකච්ඡා කළා. ඒ විදිහේ උපදේශක් සහිතව නැවත නැවත වැඩිය යුතුයි. වඩනකොට වඩනකොට තමයි මෙන්න මේ කී ශිල්පය අපි ළඟ දියුණුවලා එන්නේ. මේ විදිහට මේ තස තාවර කියන දෙදෙනාම එක තැනහිලා සලකන්න අපිට පුළුවන්ද? ඒ දෙදෙනාම මේ විදිහේ සංසාර රෝගෙන් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් බවට දකින්න පුළුවන්ද? ඒ වෙනස අපි තුළ ඇති වෙනවා. අන්න අපි අපිත් මේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා අඳුන්නන, ඒ රහතන් වහන්සේ කියලා අඳුන්නන ඒ ප්‍රතිපදාවට බැසගතා වෙනවා. නිකන් මේ රහත් කියලා නිකන් අමුතු ලෝකයක තියලා පණවන්න දෙයක් නැහැ. ඒ වෙනුවට තමුන් තුලින් මේ ප්‍රතිපදාව දකින්න පුළුවන්. අර විදියට හැංගීම් හිතිලි වලට මම කොටු නොවෙනකොට, අහු නොවෙනකොට මා තුලත් මෙන්න මේ විදිහේ ස්වභාවයක් ටික ටික මතුවෙනවා නේද? කලින් මේ මිනිස්සු දැක ගම මම තීරණය කරා. දැන් මම එහෙම තීරණය කරන්නේ නැහැ. අන්න මොකද උනේ? මෙන්න මේ බ්‍රාහ්මණ කියලා අංශු මාත්‍ර ස්වභාවයක් හරි අපි තුලත් ටික ටික ඇති වෙලා එනවා. මේ ප්‍රතිපදාවට කරන්න පුළුවන් ලොකුම හානිය, ලොකුම අනතුර තමයි මේක. මේ මහා නිකං ලොකු පැනවීමක් කළා, උඩින් කොහෙන් හරි කබඩ් එකක් උඩින් තියලා කියනවා උඹලට බෑ මේකට යන්න, අන්න උඩ තියනවා වන්දනා කරපල්ලා කියන. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒකට මේ බුද්ධ ශාසනයට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය තමයි ඒ දේ. මොකද්ද මේ අපි ඉන්නේ පහළ, ඒක තියෙන්නේ උඩ. මේ අතර මැද ගෙවා ගන්න බැරි තරම් පරතරයක් තියෙනවා. ඒකින්ද උඩ බලාගෙන දොහොත් මුදුන්ද තියපන්. එහෙම නි කියන්නේ ගොඩ දෙනෙක්. එහෙම නෑ. ඒ වෙනුවට ඕක පහළට බස්වන්න ඕනි. උඩ තියෙන එක. ප්‍රායෝගිකව මේ මහපොළොට ගන්න ඕනි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ප්‍රතිපදාව. ඒක තමයි වටිනකම. ආයි මේ ප්‍රතිපදාවක් කරාට පස්සේ ආයි මොන ලෝකෙන් මොන ග්‍රහය ඇවිල්ලා කිව්වත් ආයි පිළිගන්න දෙයක් නෑ. පිළිගන්න දෙයක් නෑ. අපේ භාවනාව අපි දන්නවා නම් මේ මේ වෙන ග්‍රහ ලෝක වලින් කට්ටි එන්න ඕනේ. ආයි ඉතින් සක්‍රිය නිකන් සෝවාන් වෙලා ඉන්නවයි කියලානේ අහලා තියෙන්නේ අපි. සක්‍රිය ඇවිල්ලා කිව්වත් ඕමනේ මේ ආමඳුරනේ මෙහෙමයි කියලා අදාල නෑ. අදාල නෑ. උඹ ගිහිල්ලා ඒ පැත්තේ අර වැඩ රාජකාරී තියෙනවනේ, ඒ ටික බලාගනින්. පී යම් කිසි වමනකට මොන්ටිසෝරි පන්ති හරි යෙදිලා තියෙනවනේ, ඒ ටික ඇති, ඒ ටික ඇති, ඒ ටික සත්‍යයි කියලා ඒ ටික විශ්වාසෙන් කරගෙන කරගෙන යනකොට ඔය කියන ওই බ්‍රාහ්මණ කතන්දර මේ මහා මැජික් නෙමෙයි. ඒ වෙනුවට මේ අපි තුල දකින්න පුළුවන්, මේ මොහොතේ දකින්න පුළුවන්. ඒක තාම බොහොම දුර්වලයි. කමක් නැහැ, දුර්වලයි කමක් නැහැ. ටිකෙන් ටික යෙදෙනකොට වැඩේ හරි, යෙදෙනකොට වැඩේ හරි. අන්නේ විදිහේ විභවයක්, අන්නේ විදිහ ස්වභාවයක් තමන් තුළ ඇති කරගන්න කියන ආරාධනාව තමයි භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. මොකද්ද මෙන්න මේ තස තාවර කියන දෙදෙනාම මේ විදිහේ එකම බැල්මකින් අපිට දකින්න පුළුවන්ද? මේ දෙදෙනාම එකම වෙහෙස පීඩාවකට පත්වෙච්ච දෙදෙනෙක් විදිහට දකින්න පුළුවන්ද? එකම ප්‍රශ්නෙන් පෙළෙන දෙදෙනෙක් විදිහට දකින්න පුළුවන්. අන්න අපි අපේ ද්වේෂ ජීවිතවල ගොඩාක් ගැටෙන පුද්ගලයෝ ඉන්නවානේ. සමහර විට මේ ගෙවල් දොරවල් වල ළඟම ඉන්න කට්ටිය බොහොම ආසාවෙන් අල්ල බදාගත්ත කට්ටිය. නමුත් දැන් බොහෝ විට හිතාගන්න බැරි තරමට ගැටෙනවා. ගැටෙන්නේත් අර මහා වෛරක්කාරයටත් වැඩිය ගැටීමක් තියෙනවා. ඉතින් මහා වෛරක්කාරයටත් වැඩිය ගැටීමක් තියෙන කෙනෙක් ගෙදරම ඉන්නවා නම් අන්න මානසිකත්වය කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට උනත් අපිට හිතට නගා ගන්න වටිනවා මේ බැල්ම. මොකද්ද මම මෙච්චර මේ ද්වේෂ කරත්, මම මෙච්චර මේ ගැටුණත් මෙයත් අර විදිහේම රෝගයකින් පෙළෙන අනුකම්පා ලැබිය යුතු තැනැත්තෙක්. එයාව හදන්න යන්න එපා, එයාට උදව් කරන්න යන්න එපා. අනුකම්පාව කියලා අනේ මේ මෙයාව ගොඩ ගන්න ඕනේ කියලා යන්නත් එපා. ඒ වෙනුවට අඩුම ගානේ එයා කෙරෙහි අර විදිහට යම් කිසි නිෂ්ක්‍රීය බැල්මක්, නියුට්‍රල් ෆීලින් එකක් ඇති කරගෙන එයාට ඉන්න දෙන්න, එයාගේ චර්යාව එයාට යන්න දෙන්න. ඒක තමයි තියෙන ක්‍රමවේදී. ඒගොල්ලන්ගේ කර්ම ශක්තිත් එක්ක අපිට ගැටෙන්න අමාරුයි. ඒ වෙනුවට මම මේක නොගාගෙන ඉන්නවා, මම මේක ගාගන්නේ නැහැ කියන බැල්ම දිනුනා නම් ලොකු දෙයක්. මොකද හේතුව ඕවා ගාගෙන තමයි ඔය ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. හයි මේ අලුතෙන් නිගම් මේ ජීවිතේම ආව නෙමෙයි. ඔය ඔය හොඳ පරණ පුරුදු වෛරක්කාරයෝ සමහර විට, පරණ පුරුදු ප්‍රේමවන්තයෝ තමයි සමහර විට පස්සේ වෛරක්කාරයෙක් බවට පත් වෙන්නේ. ඒක නිසා අඩුම ගානේ මේ කර්ම ශක්තිය මම ආපහු ගාගන්නේ නැහැ. ගෑවෙනවා, නොදැනීම ගා ගන්නවා, නා ගන්නවා, මගම රිරි පාග පාග කියන්නේ නේ. අනේ ඒක හරි පුරුදුයිනේ කාට කාටත්. රීලා විතරක් හරියන්නේ නැහැ, ඒක පා ගන්න ඕනේ. පාගල විතරක් හරියන්නේ ගා ගන්න ඕනේ. ගාගෙන විතරක් හරියන්නේ වටපිටාවේ උන්ගෙත් ගාන්න ඕනේ. ඉතින් ඒක හරි හුරුයි. කමක් නැහැ. ටිකෙන් ටික නැවත නැවත මෙන්න මේ පුහුණුවක් ප්‍රතිපදාවක් සමග මේ වගේ පුද්ගලයෙක් කෙරෙහි වුණත් මම මේ විදිහේ නියුට්‍රල් ෆීලින් එකක්, එහෙම නැත්නම් මේ විදිහේ උදව් කරන්න යන්න ඕනේ නැහැ එකපාරට. උදව් කරන්නනේ අනිත් අන්තනේ තියෙන්නේ. එක්කෝ ද්වේෂ කරනවා නැත්නම් උදව් කරනවා. එකෝ කහපං කොටපං ඔලුවටම කොටපං කියලා කියනවා. එහෙම නැත්නම් එන්න කන්න බොන්න කියලා කියනවා. නමුත් ওই දෙකම නැතුව අපිට පුළුවන් ද යම්කිසි නිෂ්ක්‍රීය බැල්මකින් එයාගේ කර්ම ශක්තිය යාට විසඳ ගන්න දීලා පොඩ්ඩක් විවෘත බැල්මකින් කටයුතු කරන්න. එහෙම කටයුතු කරනකොට ඒක නිහඬ බණක්. නිහඬ බණක්. යකෝ මේ ගෙදර ගෑණි වෙනස් වුණා, මේ විදිහට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. හිතෙන්න ඉඩ තියෙනවා මොකද්ද මේ අරුමේ කියලා. ඒ මනුස්සයාට උනත් භාවනාවකට යම්කිසි අදහසක් විමසීමක් මතුවෙලා ඉන්න පුළුවන්. මොකද මේ විදිහේ මනුස්සෙක් වෙනස් වුණා නම් මට වෙනස් වෙන්න බැරි ඇයි කියලා හිතෙන්න පුළුවන්. ඔය 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 වැඩේ නිකන් එක පැත්තක් විතරක් නෙමෙයි තියෙන්නේ. ඕකේ තියෙනවා දෙපැත්තක්. එන අර මනුස්සයා විතරක් නෙමෙයි මගේ පැත්තක් තියෙනවා. ඒක පේන්නේ නැහැ නේ අපිට. ඒක පේන්නේ නැහැ. අර මනුස්සයාට තේරෙනවා යකෝ මේ 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 වෙනස් වෙච්ච හැටි නිකන් මමත් නිවන් ගියා වගේ. මමත් රහත් වුණා වගේ කියලා අනේ හිතන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් තියෙනවා මොකද්ද මේ ඔය සාමාන්‍ය බල. මේ කියන්නේ මොකද්ද මේ පැවිද්දෙට මේ ප්‍රතිපදාවක් කරන කෙනෙක්ට මේ ජීවිතේදීම ලබන්න පුළුවන් ඵල ටිකක් තියෙනවා. හරිද? අනේ මේ විවේකයෙන් සැනසීමෙන් ඉන්න පුළුවන්. මේ කෙනෙක්ගෙන් කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලා වාගේ සරල ටිකක් අපි ගමුකෝ. එතකොට දැන් ගොඩ දෙනෙක් මේ පැවිදි වුණාම මේ ප්‍රතිපදාවකට අහම ඒගොල්ලන්ට සාමාන්‍ය ඵල කෙසේ වෙතත් ගෙදර කට්ටියට සාමාන්‍ය ඵල තියෙනවා. අනේ මේ යකා නෑනේ දැන් ගෙදර. කොච්චර ලොකු දෙයක්ද? කොච්චර සැනසීමක්ද? මූ නෑ මේ වද දෙන්න නෑ. මේ වෙනදා මේ මෙහෙම ඉඳියානම් මෙහෙම ඉන්න හම්බ වෙන්නේ නෑ. අනේ පැවිදි වුණ මනුස්සයට කොහොම වෙතත් භාවනා කරපු මනුස්සයට කොහොම වෙතත් ගෙදර කට්ටියට සාමාන්‍ය ඵල තියෙනවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. කාට හරි ලැබුණානේ සාමාන්‍ය ඵලයක්. වටින් නැද්ද මං කියන්නේ? ඉතින් එහෙම දෙයක් තමයි. ඒක නිසා ටිකෙන් ටික යෙදිලා බලන්න. යෙදෙනකොට යෙදෙනකොට තේරෙනවා මේ අනුන්ගේ වැරද්ද දකිනාසුලුව කල් ගෙවන මගේ වැරදි ටික කොයි වගේද? අනුන්ගේ අඩුපාඩු දකිනාසුලුව කල් ගෙවන මගේ අඩුපාඩු ටික කොයි වගේද? අනුන්ගේ හිල් දකිනාසුලුව කල් ගෙවන මගේ හිල් ටික කොහොමද කියලා ටිකෙන් ටික හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. ඒ සඳහා ඉතින් කාලයක් දෙන්න හදිස්සි වෙන්න එපා. කාලෙත් එක්ක අර විදියට භාවනාවක් කරන් කරන එක සාකච්ඡා කරන් සාකච්ඡා කරන එක නැවත නැවත මේ විදියට පුහුණුවේ ගිහිල්ලා යොදවන්. එහෙම යොදවමින් කල් ගෙවුවොත් අපිටත් නුදුරේදීම නැත්තම් දැනටම ටිකෙන් ටික මෙන්න මේ කී බ්‍රාහ්මණ ස්වභාවය දකින්න පුළුවන්. අල්ප මාත්‍ර වශයෙන් සුළු මොහොතකට. නමුත් දැනෙනවානේ. දැනෙනවා මෙහෙම දෙයක්, මෙහෙම විභවයක් මා තුළ තියෙනවා කියලා. මේ භාග්‍යතුන් වහන්සේ කියන විදිහේ විවෘත බැල්මක් මා තුළ වර්ධනය වෙනවා කියලා දැක දැනගන්න පුළුවන්. අන්නේ විදිහේ බැල්මක් වර්ධනය වීම සඳහා අද දවසේ මේ කතාබහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඉතාමත් සරල දෙයක්, නමුත් එහි ඇති ගැඹුර ස්වාමීන් වහන්සේ මැනවින් පැහැදිලි කරා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා පොඩි සාරාංශගත කිරීමක් කරනවා අද දිනේ ධර්ම දේශනාව. මොකද අපිට ස්වාමීන් වහන්සේ අද ඉදිරිපත් කරේ මේ අපේ දිනදා ජීවිතයේ කටයුතු කරනකොට අපි ප්‍රතික්‍රියා දක්වන ආකාර දෙකක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ආපදාවකට විපතකට පත්වෙච්ච කෙනෙක් දකිනකොට අපේ කෙරෙහි අනුකම්පාව වෙලා උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. ඊළඟට දඬු මුගුරු අරගෙන කලහ කරන්න, ഘോഷා කරන්න යන කෙනෙක් කෙරෙහි වෛරේ ඕ දඬුවම් කරන්න පෙළඹෙනවා. ඕ ස්වභාව ධර්මයේ හරි දඬුවමක් දෙයි කියන හැඟීමක් අප තුළ එකතු වෙනවා. නමුත් බුදුන් වහන්සේ සද්දේශනා කරනවා මේ පුද්ගලයෝ දෙන්නම ආපදාවකට විපතකට පත් වෙලා ඉන්න කෙනත් දඬු මුගුරු අරගෙන කෝලාහල කරන්න යන කෙනත් එකම පීඩාවකින් තමයි පෙළෙන්නේ, එකම රෝගයකින් තමයි පෙළෙන්නේ. මේ මොකද්ද මේ සංසාර රෝගය කියලා. ඉතින් එහෙදී ගෞරවනීය සංඝසිතාව වචන දෙකක් සඳහන් කර තස තාවර මේ කරණීය මෙත්ත සූත්‍රයේ මේ වචන දෙක තියෙනවා. තස ත්‍රාසයටපත් වෙච්ච, ඊළඟට තාවර කියන එක ස්ථාවර වෙච්ච කෙනෙක්. මේ කෙරෙහි අනවශේෂ ස්ථාවරයක් පැත්තක් ගන්න නැතුව මධ්‍යස්ථ බැල්මකින් මේ දෙන්න දිහැම අපි බලන්න පුරුදු කරගන්න. ඉතින් මේක ඇත්තට ලීසි නෑ. මුලින්ම කරන්න යන්න මොකක්ද ඒකට අපි කරන්න ඕනේ? ඉතින් මේ දෙකටම දෙපැත්තරම යන්නේ නැති නිව්ට්‍රල් සිතුවිල්ලකට අපේ සිත යොමු කරලා මුලින්ම පොඩ පොඩ මේ හැකියාව වර්ධනය කරගන්න ඕනේ. ඒකට තමයි අපි හුස්මක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඇවිදිනකොට විලුඹ කෙරෙහි අවධානය යොමු කරනවා. මේක ඉතින් එක පාරක් දෙපාරක් දවසක් දෙකක් කරලා හරියන්නේ නැහැ. දීර්ඝ කාලයක් කරනකොට අපිට තේරෙනවා මේ මධ්‍යස්ථ බැල්මකින් තෙවැනි පුද්ගලයෙකු අපේ හැඟීම් සිතුවිලි දිහා බලන ආකාරයෙන් මේ දිහා බලන්න. ඉතින් අපි කාලයක් තිස්සේ මේක පුරුදු කරනවා. අපිටත් අවසානයේදී මේ බ්‍රහ්මණ තත්ත්වයටපත් වෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට තිබෙන්නේ අද දිනේ
නදීප්
ස්වාමීන් වහන්සේ අවසරයි.
නදීප්ගේ සාරාංශය හොඳයි කියලා මම මේ බැලුවේ අද මේ
එහෙම ස්වාමීන් වහන්සේ මේ
ඒකනේ
බර වචන ඇරලා එක මම මුලින්ම කිව්වේ හරි සරල දෙයක්. නමුත් ගැඹුරෙන් ස්වාමීන් වහන්සේ සදාහ කරා. ඉතින් මට අර ලොකු ධර්ම කරුණු කියලා ඉවරලා කියන්න ගියොත් එහෙම තමයි මං අනාතයි.
මමත් අනාදානේ මමත් නෑනේ මමගෙත් තියෙනවනේ උදේට කනවා දවල්ට කනවා වගේ කතන්දර තමයි අර ආයෙම තේරෙන්නේ නෑනේ කියන්නේ ඒකෙන් ද ලාභෙට ඉන්නද
බොහොම පිං ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි හරි ඉදිරියට
ඊට අමතරව ස්වාමීන් වහන්සේ අර තව දෙයක් ස්වාමීන් වහන්සේ මගේ මයින්ඩ් රීඩ් කරා වගේ මේක අර මේ දවස්වල අර බුදුවරුත් පහළ වෙනවානේ ස්වාමීන් වහන්සේ. ඉතින් හැමතැනම බොරු කිය කිය යන වෙලාවක ඉතින් අපිට ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙනවා. ඊළඟට මේක මහා ලොකු දෙයක් කරලා අර පැකට් කරලා අල්මාරියක් උඩ තියලා බැර ඇරු විදිහට කියන නැතුව බොහොම සරල දෙයක් කියන දෙයක් අදහසක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. ඉතින් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා යන අතරතුර මට ඒක ආවයි සිතුවිල්ල එනකොටම ස්වාමීන් වහන්සේත් ඒක කිව්වා.
බෝධිසත්ව පාලලා ඉන්න එක එක කට්ටි ඉන්න එක එක කට්ටි.
ඔව්.
පාගේ දවසක් කෙනෙක් මොකද්ද ඔය වැඩේ ඔය මාට්ටු වෙන්න කලින්ද කොහෙද බෝධිසත්ව මොකක් හරි කතාවක් මට එවලා තියෙනවා. මං කිව්වා තියෙන වස්තු සම්භාරය ලියලා දෙන්න කියලා. එතකොට හරි කියලා. වෙන මොනවා කියන්නේ ඉතින්. ඒක කෙනාගේ කර්ම ශක්තිය වලට ගිහිල්ලා ඉතින් සද්ධාව පීඨන තැන තමයි. ඉතින් ගොඩ යන්න බෑ. ගොඩ යන්න බෑ. කල්ප ගාණක් ගෙවෙන්න ඕනේ. මොනවදෝ තියෙනවානේ අපේ පරණ පුරුදු. ඉතින් අර දේවදත්ත හාමුදුරුවෝගේ ගැන් එකට ගියපු කට්ටියකුත් ඉන්දියානේ නේද ඒ දවස්වල. මේ ඒක තමයි ස්වභාවය. ඒක වළක්වන්න අමාරුයි.
මොකද ලේසි නෑ ටික හරි තැන සොයාගන්න එකත් අපි ටිකක් වාසනාවන්ත.
අපිට කියන්න බෑනේ දැන් මේකම හරි කියලා. එහෙම කියන්නත් බෑනේ.
කියන්නත් බෑ සද. ඔව්. තමයි තියනේ.
එහෙම කියන්නත් බෑනේ. අපි එහෙම කියන්නේ නෑ. අපි කියන්නේ
ඔව් කියන්නේ.
ඕගොල්ලන්ට හරියන එකක් හොයාගන්න කියන එක තමයි කියන්න වෙන්නේ නේ.
එහෙමයි.
ඉතින් මේමයි සත්‍ය අනිත් සියල්ල බොරු කිව්වොත් ඒකත් මෝඩකමක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම කියන්නත් බෑනේ. මම කියන්නේ මොකද්ද? ඔකත් කියනවා, අපිත් කියනවා, වෙන වෙන කට්ටියත් කියනවා. ගිහිල්ලා අහලා බලන්න කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ.
එහෙමයි සර්. මේ පුහුණුව කරන්න ඒ කියපු ඒ සරල දෙය අපිට ඉදිරිපත් කරන විදිහක් ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා. මොකද ඒක එම පත්‍රිකාව මක් සියලු දෙනාක් ෂෙයා කරගන්න දැන් මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් අනුකම්පාවෙන් මේ අදහස් වීඩියෝ පටි දෙකකින් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් සතිමත් ඇවිදීම, අනික සතිමත් හෙද ගැනීම. සතිමත් ඇවිදීම කියලා කිව්වේ මේ අපේ දිනපතා අපේ මේ ඇවිදිනකොට කකුලට දැනෙන දේ පිළිබඳ අදහසක් තියෙනවා. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී කොහොමද මේ ශරීරයේ උදරේ පිම්බීම හැකිලිම, එහෙම නැත්නම් මේ හුස්මට හිත දාලා කොහොමද එළියට දුවපු හිත ඇතුළට ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ පටි දෙක නරඹලා කොහොමද මේක පටන් ගන්න කියලා මූලික අදහසක් ඇති කරගෙන වඩා වැදගත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කර පරිදි ප්‍රායෝගික පුහුණුවයි. මේක දවසක් කළ හරියන්නේ නැහැ, දවස් දෙකක් කළ හරියන්නේ නැහැ, දීර්ඝ කාලයක් කරන්න ඕනි. මූලිකවම උත්සාහයක් දරලා සතියක් පමණ තමුන්ගේ පුහුණුව කරලා මූලිකවම විනාඩි 5ක් පමණ පටන් ගන්න පුළුවන්. ඉන් පස්සේ තමන්ගේ පුහුණුව විනාඩි 10ක් විනාඩි 15ක් පමණ කරලා සතියක් පමණ ගත වීමෙන් පසු තමන්ගේ සම්පූර්ණ පුහුණුව පැය දෙකක් පමණ සම්පූර්ණ වීමෙන් පස්සේ එම අත්දැකීම් අප වෙත එවන්න පුළුවන්. එම අත්දැකීම් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවධානය පිණිස යොමු කරනවා. එම වார்த்தාවක් විදිහට ඒවා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරනවා. අප වෙත මෙම ඔබගේ සියලු අත්දැකීම් ලියා එවන්න පුළුවන්. කොහොමද මේක ලියන්නේ කියලත් සඳහන් කරොත් එහෙම මූලිකවම සතිමත් ඇවිදීම පටන් ගත්තොත් හොඳයි කියලා උපදෙස් දෙන්නේ. මොකද එය තමන්ගේ සතිමත් හිඳ ගැනීමට උපකාර වෙනවා. සතිමත් ඇවිදීමේදී මොකද්ද කරන්න ගත්තේ? මූලිකවම තමන්ගේ පායට විලුඹට දැනෙන ස්පර්ශය පිළිබඳ කොහොමද තමන් දැනගත්තේ? ඊළඟට පියවර කීයක් එම දැනීම තුලින් ගියාද? සිත පිට ගියා නම් කොහොමද නැවතත් ඒ තමන්ගේ ස්පර්ශයට සිත යොමු කරේ? මේ කාරණා ඉදපත් ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී මූලිකවම අරමුණ මොකද්ද? උදරේ පිම්බීම හැකිලීමද? එහෙම නැත්නම් ආනාපාන සතියද? මේ කරුණ සඳහන් කරලා පැහැදිලිවම මොකද්ද දැනුනේ? හුස්ම මුලින්ම දැනුනේ කොහොමද? උදර පිම්බ බැහැකල දැනුනේ කොහොමද? මොකද්ද වුනේ? දීර්ඝ හුස්ම ගැනීමක්, කෙටි හුස්ම ගැනීමක්, සිත පිට ගියා, සද්ද ඇහුණා, ඊළඟට ඒවට ප්‍රතික්‍රියා දක්වද? මේ කාරණා ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව ලියා එවන්න පුළුවන්. එම වාර්තාව Google Form එක හෝ email address එක හරහා අප වෙත එවන්න පුළුවන්. සෑම දිනකම තමන්ගේ ප්‍රායෝගික පුහුණු කරන තමයි උපදෙස් දෙන්නේ. වැඩසටහනට සම්බන්ධ වෙන්න, ඒ වගේම පුළුවන් හැකි වේලාවකම අලුත් අය වැඩසටහන සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. මොකද මේ වගේ ගෞරවණීය අපගේ ස්වාමීන් වහන්සේලා පිරිසක්, කල්යාණ මිත්‍ර පිරිසක් සවා ගන්න අමාරු කාලයක අප වෙනුවෙන් විශාල කැපවීමක් කරලා ස්වාමීන් වහන්සේලා එන්නේ. ඉතින් ඒ අවස්ථාව අනිත් අය සමග බෙදා හදා ගන්න. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රී ලංක වේලාවෙන් 1:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom link එක රැස්වීම අංකය සහ බොරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහාමම නාමත්තට ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස සමාවෙන්න අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබ වහන්සේවත් වැඩසටහනට පතර මස්කාර කොට පිළිගන්නවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
සරණයි. ඇහෙනවද?
එහෙම ස්වාමීන් වහන්ස ඇහෙනවා.
ඇටලුවක් නැහැ නේද මේ?
නැහැ ස්වාමීන් වහන්ස, පැහැදිලි. නාමත ඔබට අවස්ථාව වාර්තා ඉදිරිපත් කරන්න.
බොහොම පින්නදි තෙරුවන් සරණයි. ස්වාමීන් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා. ස්වාමීනාන්ස, අද දිනට අපට වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එයින් පළමුවෙනි එක ඉදිරිපත් කරන්න අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද උදෑසන සක්මන් භාවනාව. ශරීරයේ සැහැල්ලුවෙන් තබාගෙන ටික වේලාවක් සිට සක්මන පටන් ගතිමි. පොළවේ තදගතිය පය බිම තබන විට දැනේ. ඊයේ රැඳි රෑ වැස්ස නිසා සමහර තැන් තෙමී ඇත. පය බිම තබන විට පයට තෙතමනේද දැනේ. සිතට කෙමෙන් කෙමෙන් සිසිල් ගලාගෙන එන බව පෙනේ. ඒ දිග කතන්දරයක් බවට දැන් පත්වෙමින් පවතී. සක්මන නවතා අංක 1-2 යනුවෙන් 10ට ගණන් කර නැවත සක්මන පටන් ගනිමි. කතන්දරය නැවතී ඇති බව දැනගතිමි. පරයන්ක භාවනාව. ශරීරයේ පහසුවෙන් තබා පුටුවක වාඩි වී පිම්බීම හැකිලීම දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් මට දැන් බඩගිනී කියා සිතුනි. තේ එකක් හදාගෙන විත් නැවත පරයන්කයට වාඩි විය යුතුයි කියා සිතුනි. නැහැ, තව ටිකක් බලා ඉන්නවා කියා ඊළඟට සිතුනි. ටික වේලාවකින් බඩගින්න නොදෙනී ගියේය. පරයන්කේ අතරතුර වෙනත් සිතිවිලි ආවත් ඒවා වැඩි වේලාවක් නොතිබිනි. වාතාව අවසන්යි සොපිනන්ස.
ඔව්, හොඳට අර තමන්ට තේරලා තියෙනවා මේක කරනකොට තේන දෙයක් තමයි ඔය මුලදී ශරීරයට තියෙන දේවල් ටිකක් වෙලා කරන් යනකොට එතර දේවල් නෙමෙයි. ඒක තමයි අර අපි හොඳට මත් විදින ධර්මය මේ අඩි වෙලා පිහිපේටනකොට මේ ටික ටික අපි කාම සංඥාවෙන් අයින් වෙන්නේ. ඒ කියන්නේ ඔය කියන මෙතුම හිතුවිලි ටික මොනවද? කාමයේ කන කනනාසේ දිවකය මනස පිනවන පින වපුව සහ පිනවන්න තියෙන ඒවා, ඒවට එක වද දෙනවා. මොකද මේ දැන් භාවනා කරන්න ඇවිල්ලානේ, හොනත සක්මන් කරන්න ඇවිල්ලානේ, පරියන්කට යන්න හදනවනේ. ඒකේ දැන් සක් කරනකොට අර දේවල් ටික ඇවිල්ලා වහිනා ගන්න. මොකද අර කරපු ඒවා විඳින ඒ වැඩේ කරන වෙලාව නෙමෙයිද? ඒ වැඩේ කරන වෙලාවට කොහොමටත් ඕව බෑ. ඒ වෙලාවට හිතන්නවත් හම්බෙන්නේ නෑ මේ භාවනාවක් හෝ ඒ කතාව. මොකද ඒක බුදුහාමුදුරු පෙන්නලා තියෙනුනේ අර රූපී අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ රූපී අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේ කියන්නේ මේ එදිනෙදා ඒ කාම ලෝකේ වැඩ කිරීම ඒවයි කාමයේ ගැලි ගැලි ගත කරන එක ලාවට අනෝමය කියන්නේ ඇඟට හිත දාන එක කකුලට හිත ගන්න එක හිතන්නවත් හම්බෙන්නේ නැහැ. හැබැයි මේකට ආහම එතකොට මනෝමය අත්පටිලාභි මේ ඇඟට හිත ගන්නවා කටියට හිත තියෙනවා ඇවිදිනකොට හුස්මට වාඩි වෙලා ඉන්නකොට හිත ගන්න උත්සාහයක් කර නොකරාට අන්න අර කරපු අය දෙවෙනි එක එනවා. ඒවා ටික තමයි ওই නීවරණ කියලා නම් කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ හිතුවිලි ඇවිල්ලා එක එක කාමයට ආස දේවල් තරහ අකමැති දේවල් ඒ දෙකම නැත්තන් ඉන්ද ඒ එකත් නැත්තම් ඇවසලා ඒ මොකක් කරන්න නැත්තම් මේ දැන් මෙහෙම කළා හරියද මේ කළා හරිය වෙනේ වැඩක් කළා ඉක්ම නැත්තම් අතු ගාලේ ඉක්ම නැත්තම් අර ටික මොදල එන්න ඕන ටැප් එක වහලා දාන්නේ ලොර ලොක් කරලා දාන්නේ ඒ වගේ හිතුවිලි ටිකක් එනවා ওই චෙට්ටෙන් තක ඇතිගෙන මේ කළා වැඩක් දැන් මේ වෙලාවේ කියලා කියන විදිහට ඔය ඔක්කොම කියන්නේ පියවරවල් දෙකක් කාමයක් කාම සංඥාව පහු කරොත් තමයි ඕන නැගට හිත එන්නේ. ඉතින් ලොකු ගමනක් බුදු පියාණන් වහන්සේම පෙන්නලා දීපු නිසා හොඳයි. දැන් කෙනෙකුට කොහොම එකක් හිතා ගන්න බෑනේ අපි. ඉතින් මේකේදී ඒක අර ප්‍රකටයි. මුලදී මේ හිතුවිලි තියෙනවා ඒවට යටත් වෙලා ගමන් කරනවා. නැකටලත් යනවා. අත්මනිත් හිතුවිලි ආවට මුල හරියේ තියෙනවා. පස්සේ ගණන් ගන්න නැතුව කත් කරගෙන යනවා. අපි සක්මනේ තව තොරතුරු එන්න ඕනේ. මෙතන ඉඳලා යකො හැටි ඊළඟට නැත්තාව හැටි ආව බව දැනගන්නේ මොකෙන්ට ආවමද? ඒක ටිකක් කළ යනකොට කොහොමද? ওই විදිහට මේ තේරුම් ගැනීම පිළිබඳ වාතාව ලියන්න උත්සාහ කරන්නේ. එතකොට භාවනාව ඉස්සරහට යනවා. මේ පරියන්කේදී අර විස්තරය හොඳටම පැහැදිලි අපිට. මේ කාමේ කාම සංඥාවේ බර අඩු වෙලා අර ඊට පස්සේ නැහිත වෙලාවට නැගිටලා කියන්නේ ඒ වච්චර අරට වැඩි මේ මතක් වෙන දේවල් ගණන් ගන්න දේවල්. ඔක්කොම මේ ගණන් ගත්තේ නැහැ. ඒවයි සර බාල වෙලා ඒවා දැන් ටික ටික ඈත් වෙලා ඒවා මගේ නෙමෙයි. මුලදී අර කාපු ගමන්ම අම්මෝ ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ වගේ එකක් එනවා. නැගිටලා යනවා. දෙන්නේ විදිහට බලන් ඉන්න හුරුව තමයි මේ හදාගන්නේ. අර මුල හරියේදී ක්‍රියාත්මක කරන්න පවා එන හිතුවිල්ල අන්තිම හරියේදී එහෙම නැද හරියේනකොට බස් එනකොට මේ ඊටත් වඩා වැදගත් දේවල් පවා තේර බලාගෙන ඉන්න පුළුවන්. එනවා වැදගත් වෙනවා යනවා. එනවා ක්‍රියා කරලා එනවා යනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ එක දැකින්න පුළුවන් වෙන්නේ අපේ සිහිය පිහිටවන කෙනෙකුට. මේක හතරගෙන යන කෙනෙකුට විතරයි. නැත්තම් අර නැති කෙනාට මොකද වෙන්නේ? හැමදාම අර එන හිතුවිලි ටිකට යට වෙලා ඒක මමනේ. ඉතින් ඕකෝ ඔළුවේ දාගෙන වද විඳින්න වෙනවා. ඉතින් බලන්න සුළු මොහොතකට හරි මේ තමන් කියලා හිතාගෙන ඉන්න මේ හිතුවිලි ගොඩෙන් එකට ඒ රූකඩේට අනුව නූලට අනුව නටන රූකඩේ නොවි සුළු වෙලාවක් හරි අපිට ඉන්න පුළුවන්. බලන්න ඒකත් ලැබෙන්නේ තා සුළු වෙලාවක්. අපි මේ විදිහට සතිමත් වෙච්ච වෙලාවල් වල විතරයි සැපේ ලැබෙන්නේ. ඉතින් අනිත් වෙලාවට මහා දුක් ගොඩක් විඳිනවා. ඉඳව නිදිනවා. මොකද නූල් වලින් නටනවා. ඉතින් නටනවා. නටනවා කියන්නේ පුදුම වෙහෙසක්. ඉතින් සිහිය තියෙනවා නම් සිහිය හදාගත්තනම් නටන වෙලාවෙත් මේකට සිහිය පිටවන්න පුළුවන්. හොඳට සැරට හදාගත්ත හොඳ හදට සීය හදාගත්ත හොඳට පුහුණු හදාගත්ත ඒ දක්ෂ අය තමයි සමහර වෙලාවට මේ නටන ගමන් අවබෝධ කරනවා. අර සිහිය පාවිච්චි වෙලා එකවරම ඒ ක්‍රියාත්මක වෙනවා. එකවරම අර සතිය ඉහලටම නැගලා මේ කාරණය තුළ ඒ උපරිම ඉහලට ගිය සම්මා සතිය දක්වා වර්ධනය වෙන එවන අවබෝධ වෙන රාගසමාල ස්වාමීන් වහන්සේ ඒ නාට්‍යාංගනාවක් නටනවා, සින්දු කියමින් නටනවා අඩ නිර්වති. මේක මිනිස්සු බලන් ඉන්නවා, දකිනු බලනවා බලලා උන්වහන්සේට ඒක සිහිය පිහිටවලා ඒක විදර්ශනා කරන්න. ඒ කියන්නේ ඒකෙම උපරිම සැලෙල් සිහිය පිහිටවගෙන ඒ හරහාම ධර්මය අවබෝධ කර රහත් වෙනවා කියන. යන්නේ ඒ වගේ ස්වභාවයන් සමහර අයට ඒ කියන්නේ අවස්ථාව තියෙනවා කාම ලෝකෙත්. හැබැයි බහුලක් වෙලාවට වෙන්නේ නටන එක. ඉතින් නටන්න ඔය වෙන්නේ නටන වෙලාවට සිහිය පිහිටව ගන්න අමාරු. ඒ නිසා අඩු ගන්න මේ දැන් කාමයේ ඉන්නේ. දැන් හිතුවිලි ගොඩේ කාම සංඥාවේ. දැන් එහෙම නැඟට හිත දාගත්තා. දැන් මේ දෙකක්ම පරාදයි දැන් රූපේ. ওই විදිහට මේක දැනුවත් භාවයේ හැදෙනවා. ඒක තමයි දැන් මේකේදී අපි කරගෙන යන්නේ. ඒ විදිහට දැනුවත් වෙවි යන්න ඒක වார்த்தාවක් විදිහට ඉදිරිපත් කරාම පහුවෙලා කියවලා බලද්දී හරි තමන්ට තේරෙනවා මේ ටික තමයි මේ මගෙන් කියවිලා තියෙන්නේ. හිතල ලියනව නෙවෙයි යන්න. එතකොට පේනවා ධර්මයේ අපි සතිපවත්තනකොට ඉතුරු ටික ධර්මී විසින් කරගෙන යනවා. ධර්මය වැඩි බාර ගන්නවා අපිට තියෙන බලාගෙන ඉන්න එකයි. හොඳයි.
බොහොම පින් සොයිනාස ඊළඟට මම දෙවන වාර්තාව ඉදිරිපත් කරන්නම්. ඇත්තටම සොයිනාස මේක වාර්තාවකට වඩා මේ වැඩසටහනේ ලැබෙන උපදෙස් අනුව ඒ සතිමත් වීම තුළින් තමන්ගේ අත්දැකීම සම්පීඩනය කරලා ධර්මයටත් අනුව අහන ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වන්නේ. මම වාර්තාව කියවන්නම්. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම වාර්තාව අනුසේ කෙලෙස් හඳුනා ගැනීම සම්බන්ධයෙනි. වීතික්‍රමණයේ කෙලෙස් යනු සීමාවන් බිඳගෙන කය වචන යන ක්‍රියාවන්ට නැංවෙන කෙලෙස්ය. පරිඋත්ථානය කෙලෙස් යනු නැගී සිටීම නමුත් වීතික්‍රමණය නොවූ කෙලෙස්ය. අනුෂය යනු මතුවී නොමැති හේතුකාරණා ඇතොත් මතුවිය හැකි කාපට් එක යට සැඟවුණු කෙලෙස්ය. භාවනාවට වාඩි වී හිත ක්‍රමයෙන් ඇතුලාන්තයට හැරවීමේදී නැගී සිටි පරිඋත්ථාන කෙලෙස් සමනය වීමට පටන් ගනී. සිත ක්‍රමයෙන් ඇතුළට ගමන් කරයි. ඒ සමගම පරිඋත්ථාන එකඟතාවයකට පසු සිතේ යම් සමබර බවකට පත්වේ. එවිට මතුවන කෙලෙස් දිහා බලා සිටිය හැක. සමහර කෙලෙස් වරහන් තුල පරණ මතකයන් සමග සිත පැටලී ප්‍රතික්‍රියාවක් දක්වයි. මෙලෙස පරිඋත්ථාන කෙලෙස් රහිත වේලාවක ඇතුළතින් ප්‍රබල මතුවෙන ධර්මතා අනුෂය කෙලෙස් වශයෙන් පැවසිය හැකි බව මාගේ හැඟීමයි. ගෞරවනීය ධම්මකුසල සාමණේරයන්ගෙන් ලැබුණු උපදෙස් පරිදි අනුෂය කෙලෙස් සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කළෙමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්සේ, ඒක අප හැදිලා නම් මම ආයි කියවන්න පුළුවන්. අවශ්‍ය ස්වාමීන් වහන්සේ එනවාද?
එතකොට ඒකේ විශේෂ එහෙම ප්‍රසිලි බවක් පැහැදිලි බවක් නැහැ. ගැටලුවක් නැහැ. ඉතින් ඒක ඒ තමන් දන්නේ ඒ කාරණයක් මතක් කරගෙන තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගහගත්ත ධර්ම කාරණයක් නැවත සඳහන් කිරීමක්. ඉතින් ඒක ජීවිතේ එකතු කරගන්න එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. සති පුහුණු වීම සඳහා ඒ දේවල් පාවිච්චි කරන එක වැඩේ සිද්ධ වෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කරගෙන යද්දී ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අපි අවීතික්‍රමණය නවත්තනවා, වැඩ කාම පව්පඩ නවත්තලා ශීලයට ඇවිල්ලා වැඩේ කරගෙන යනකොට ඊට පස්සේ ඉතින් කරගෙන යද්දී දකින්නේ පරිඋත්තර තමයි. අනුශය කියන එක ඉතින් අපිට හිතලා කපන්න බෑ. ඒක සිහියම කළා දෙන එක. ඒ නිසා ඒක සිහිය පවත්වන එකමයි අවශ්‍යතාවය. ඉතින් ඒක මේ තමයි කරෙන්න ඕන. කොහොමද ඔක අනුශයට මොකද්ද අවසාන එකකින් කියලා තියෙන්නේ? සමතවත් ඇහෙනවද?
ඔව් සොයනස් ඇහෙනවා. මම ඒ වාක්‍යයයි කියවන සොයනස්. සමහර නෑ මෙලෙස පරිඋත්ථාන කෙලෙස් රහිත වේලාවක ඇතුළතින් ප්‍රබලව මතුවෙන ධර්මතා අනුෂය කෙලෙස් වශයෙන් පැවසිය හැකි බව මාගේ හැඟීමයි.
පරිඋත්ථානයටපත් වෙලා මේ එන ධර්මතා කියලා කියන්නේ බෑ. මේක මේ මාගේ හැඟීමනේ. මේක මේ පරිඋත්ථානයටපත් වුණා කියන්නේ මේ හිත හුඟක් පිරිසිදු බවට පත් වෙනවා. එතකොට කායිකයේ කයට ලැබිලා ඇඟේ, ඒ කියන්නේ අපි කාම ලෝකයෙන් අයින් වුණාම කය කය සීල් සමාදන් වෙනවා, කය වචනේ සංවර වෙනවා. ඇඟ වැඩ කරන්නේ නැහැ වැරදි වැටට, වචන පාවිච්චි කරන්නේ නැහැ නපුරුවා. එතකොට කාය විවේකේ ලැබෙනවා. ඇඟ පැත්තෙන් බැඳලා වගේ නැත්නම් ඇඟ විවේක වෙනවා. දරළු වැඩ කරන්නේ නැහැ. ඊළඟට ওই විදිහට පරිඋත්ථානයට පත් කරලා, කියන්නේ ඇඟට හිත දාන්න, අපලට හිත දාන්න, උස්මට කරන වැඩේට එහෙම කයට ගත්තාම පස්සේ අර කාමේ කාම සංඥාව අයින් වුණා. දැන් ලැබෙනවා චිත්ත විවේකය. මොකද්ද මේ හෙර පරිඋත්ථානය? කියන්නේ දඟලපු කාම සිතුවිලි, කාම සංඥාව කියන මේ පංච නීවරණ යටපත් වෙනවා. ඒක ලොකු ලාභයක් කියන පංච හරි පරිඋත්ථානයටපත් වීම. ඒ ලාභය චිත්ත විවේකය. එතකොට සීල සමාධි දෙකක් ඉවරයි. වැඩි ඊට පස්සේ තමයි වැඩි තියෙන්නේ. ඥායස්ස අධිකමයි. ප්‍රතිපයත්ව තමයි ඥානයන් පහළ වෙන්නේ. එතකොට ඒම ඥානයන් කියන්නේ මොනවද? මේ ධර්මය දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සියල්ල ධර්මතා වෙන්නනවා දැන් ධර්මයෙන්. දැන් හොඳට මේ මමම නෙවෙයි, මම මගේ නෙවෙයි, මම නෙවෙයි බාහිර රජ්‍යත්ත බාහිර විදිහට පේනවා දේ. උස්ම මේ තමන්ගේ වගේ පේන පිට වගේ පේනවා. ඊළඟට දැනෙන හුස්ම සමහර වෙලාවට මේ අනුන්ගේ වගේ. එහෙම නැත්නම් මේක මම ගන්නවා කියලා හැකියිම නැහැ. ඇවිදිනකොට ඔහෙ ඇවිදිනවා, මේ මම ඇවිදිනවා කියලා එකක් නැහැ, බලන් ඉන්නවා. මේ විදිහට මේ පිටත ඇතුළත වශයෙන් නැත්නම් පිටින් බලන් ඉන්න කෙනෙක් විදිහට ඇතුළත පිටත වේගෙන් මාරු වෙනවා විදිහට දකින්නවා. මම දකින්න දකින්න අර සිහිය වැඩි වෙලා මම ටික ටික අඩු වෙනවා. මම අඩු වෙනවා කියන්නේ අන්න කෙලස් ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ අර මේ දැන් පරිඋත්ථානත් ඉවරයි, දැන් තියෙන්නේ සිහියනේ. සිහිය මුල් තැන ගත්ත නිසා දැන් ඥානයන් පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් ඇත්තටම වැඩේ පටන් ගන්න දැන් තමයි. පරිඋත්ථාන යටපත් කිරීම සාමාන්‍යයෙන් බෝසතාණන් වහන්සේගේ කාලෙත් කළා තියෙනවා, වෙලා තියෙනවා. මේව සංඥා නාසඤ්ඤා අපිඤ්ඤායතන ඒ ගුරුවරු දෙන්නනේ අයින් කරේ. මේ හරියන්නේ නැහැ කියලා මේ බෝසතාණන් වහන්සේ ආලාරකාලාම උද්දකරාම. ඉතින් අන්න පුළ උපරිම චිත්ත විවේකය. උපරිම පරිඋත්ථාන කෙලෙස් යටපත් කිරීම. නමුත් ඉතුරු ටික නැහැ. සිහිය නැහැ. සතිපට්ඨානෙ නැහැ. ඒ කාලේ. ඉතින් බුදු කෙනෙක් මේක ලබා දෙන්න ඕන. ඒ නිසා සිහිය පවත්වන එක තමයි වැදගත් වෙන්නේ. ඒකට සිහිය පැවැත්වීමදී වෙන්නේ ඕන ඊළඟට ඥානයන් පහළ වෙන්න පටන් ගන්න. ඒ වාට කියනවා දික්ටි විසුද්ධිය. දැක්ම පිරිසිදු වෙන්න පටන් ගන්න. සිහිය පැවැත්වනකොට දික්ටි විසුද්ධි කාංකා විතරනන සැක දුරු වෙන්න පටන් ගන්නවා. ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය මගනමග පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පටිපදානාන දසන සිදු ප්‍රතිපදාව පැහැදිලි වෙන පටන් ගන්නවා. ඥාන දසන විසුද්ධිය ඔන්න ඥානය පහළ වෙන්න දැන් සූදාන. මේ කියන්නේ මොනවද? මේ තාම දැන් සෝවාන් වෙලාවත් නැහැ. හැබැයි අර නාම රූප පරිච්ඡේදය මොකද්ද? මේ දිට්ඨි විසුද්ධියේදී ඉන්නේ නාම රූප පරිච්ඡේදය. මේ කියන්නේ ඇවිදින භවයේ තියෙන තරූප ස්වභාවයේ තද කකුල තිබ්බා විලුඹයි වැදුනේ කියලා හිතින් දැනගෙන නාමය රූපය තමයි පොවිලුඹ තදවි මෙන්න මේ විදිහට ප්‍රකට වෙනවා. එතකොට ඒක අර උද්දකරාම් පුත්‍රාලාර කරාමිට තිබ්බ නැති ඥානයක්. එයාට නෑ ඒ විසුද්ධි. එයා දෙකෙන් නැවතිලා තව පහක් තියෙනවා. නැත්තම් සීල සමාධි විතරයි. ප්‍රඥානේ ප්‍රඥා තමයි මේ පහට කැරේ. යන්නේ පහේ ඇතුලේ තමයි අනුසය කැපෙන්නේ. එතකොට අනුසය කැපෙනවා කියන්නේ මේ දැක්ම පිරිසිදු වෙනකොට දර්ශනයකින් පිරිසිදු වෙන්න ඕන අනුසය තියෙනවා. හත් විදිහක් තියෙනවා. ආසව අනුසාසව හත් විදිහක් මේ කය මේක සංපත් වීමක් තියෙනවා යට. ඒ වුණ දැක්ම හැදීගෙන එනකොට ඔන්න පටන් ගන්නවා ඒවා අඩු වෙන්නේ. ඒක හැදිච්ච නැති අයට තියෙන දැවිලි තැවිලි අඩු වෙනවා. දැන් උද්දකරාම පුත්තට ආලාර කරන්න තිබ්බ දැවිලි දැවිලි ටික මේ සක්මණේ ගත කරන්න පරියන්ක ඉන්න කෙනෙකුට නැහැ. නැති වෙන්න පටන් ගන්නවා. මොකද දැන් සතිහියේ නිසා, විපට්ටානේ නිසා, යෝනිසමනසිකාර නිසා. අන්නේ විදිහට මේවා පේන පටන් ගන්නකොට එතකොට දිට්ඨි විසුද්ධිය නම් පරිච්ඡේද ඥානය කියන ඊළඟට කාංකා විරුණ සැක දුර වෙන්න පටන් ගන්න මේ අස්පනා පිටම මේ තියෙන්නේ හුස්ම තමයි. ආයි දෙකක් නැහැ. පටන් ගන්නු මැද තීම ඉවර වෙනවා. ආස්වාසය. කිසි සැකයක් නැහැ. හරි පැහැදිලි. ආන්න මේ පේනවා. දැන් අඩිය තිබ්බ හරියට වම තමයි තියෙන්නේ. ඒකන කිසි සැකක් නැහැ. ඒ ඔන්න විදියට මේක සැක දුර වෙමින් ඉස්සරහට තමයි ගමන් කරන ධර්ම. දැන් ආස්වාසය නෙමෙයි මේක ප්‍රස්වාසය. මේක ප්‍රස්වාසය නෙමෙයි ආස්වාසය. කියලා මේ විදිහට හරියටම තමන් මූණට මූණ දාලා ඉන්න දේ පිළිබඳව අවදි වෙනවා, සිහිය වැඩි වෙනවා, ටික ටික සකසුරු වෙන පටන් ගන්නවා. දැන් මේ පටන් ගැම්මක් තියෙනවා ආස්වාසේ. එහෙනම් ලෝකේ නෑ කියන එකක් කියලා එකක් නෑ. එහෙම නැත්නම් මේ සමේ සියල්ල නැහැ කියන එක බොරුවක්. මේ හට ගන්නවා පේන්නේ. එතන ආස්වාසේ ගෙවීම පේනවා. එතන සියල්ල නෑ, මේ සියල්ල තියෙනමයි කියලා හට ගන්නවා කියන පැත්ත. නෑ මේ නැතිවීමක් තියෙනවා. ඊට පස්සේ මේ සියලු සදාකාලිකයි, සීනවා හදා නිත්‍යයි. කොහෙද නිත්‍යම්? මේ පටන් ගත් එක ඉවර වෙනකන් ගියා. චිතසාඤ්ඤය සත්‍ය. ඒකත් පැහැදිලිව දැක්කස් වනා අපිට දැක්කි. එහෙනම් කිසි සැකයක් නෑ මට. පටන් ගැම්මත් මැද පේනවා, ඉවරේ පේනවා. ආ සැක දුරු වෙනවා. ඒ ඔන්න ඔය විදිහට ඒ සැක දුරු වෙනකොට ඔන්න අර ඒ වයින් තියෙන මේ අනුශය කැපෙනවා. ඒක අපිට දැන් හිතලා කරන්න පුළුවන් එකනේ. මේ සීයෙන් ඒක වෙන්නේ. දැන් මේක බලන් ඉන්න එක විතරනේ අපිට කරන් තියෙන්නේ. අන්නේ විදියට සිහිය පවත්වන කෙනාට එයාට අනුශේ ඒකට සම්බන්ධ අනුශයන් කැපි කැපි යනවා. ඒක පේන දේවල් නෙවෙයි. ඊළඟට පිටි විසුද්ධි කාකාවිතන විසුද්ධි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. ඔන්න දැන් හුස්ම හරියටම දාගෙන ඉන්න පුළුවන්. හුස්මට හොඳටම හිත තියාගෙන ඉන්න පුළුවන්. හරියට වම දකුණු හොඳට ප්‍රසිද්ධයි ප්‍රකටයි. මෙන්න මේකේ ගත කරන්න කරන්න දැන් තේරෙන්න පටන් ගන්නවා මේවා මේකෙමයි මං ගත කළ යුත්තේ. මේ අනවශ්‍ය මේ දේවල් වල එල්ලෙන්න හොඳ නැහැ. එළියෙනවා, දෙයෝ එනවා, රූප පේනවා, මනස් ගත එන්න පටන් ගන්නවා. දැන් පොිත පිරිසිදු වේගෙන් ටික යනකොට අන්න එන දේවල් වලට යන්න හොඳ නැහැ. මම ඉන්ඩෝඩ කයත් එක්ක, එහෙම නැත්නම් මේ හුස්ම, එහෙම නැත්නම් මේ ඇවිදීමේ මයි ඉන්ඩෝඩ හරියටම තමන්ගේ අරමුණේ තියාගන්න ඕන කියන කාරණේ දැනගන්න. ඔන්න ඒකට නම් ඔය ප්‍රකාශය අදාළයි. ඒ මතු වෙලා එන දේවල් කියනකොට ඕක. හැබැයි මතු වෙලා එන දේවල් කොහොම මේ කයත් මතු වෙලා එනවනේ අපේ හරි අරමුණ, මූල කර්මුණ. ඒක වැරද්දක් අකුසලයක් නෙවෙයි. ඒක අපි ඉන්න ඕනේ. ඔක්කොම අතාරින්න බැහැ ඊට පස්සේ එන තේර මනුස්සය නෙමෙයි. ඒ නිසා මේ බලාගෙන ඉන්නවා, ඉන්න ගමන් එන උපක්ලේශ කියලා අරමුණ. ඒවා ඇවිල්ලා අපි වහයලා. ඒවට වහයලා ගන්න දෙන්නේ නැහැ. මොකද ඒකට අවදානම් තියෙනවා. අන්න එතකොට අපි ඒ වයින් වෙන්න තියෙන වැරද්දට අහු වෙන්නේ නැහැ. එතකොට මගන මග පැහැදිලි වෙනවා. ඊපස්සේ තේරෙන පටන් ගන්නවා මේක තමයි ප්‍රතිපදා. ඊට සමාධි ප්‍රඥා. ඒ කායන මාර්ගය තමයි කලයේ උත්සීහ වඩන එක තමයි මාර්ගය කියලා අපිට පැහැදිලි වෙලා ඊට පස්සේ ඥානයන් පහළ වෙනවා. අදාළ විදිහට මේ කැඩි කැඩි යන හැටි, විනාශ බිඳි බිඳි යන හැටි, අනිත්‍ය දුක්ඛ අනාත්මේ තියෙන ප්‍රබලතාවය ප්‍රකට වෙන වැඩි වෙන වැඩි වෙන පටන් ගන්නවා. ඔහොම ඔහොම ගිහිල්ලා යම් මොහතක තිත සමබර වී සයද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ටික ආන්නේ සම්බර වෙච්ච වෙලාවේදී හරියට සම්මතතිය ඒක ආපු වෙලාවේදී මේ මොහත කියන්න මෙහෙමයි කියන්නව නෙමෙයි. හැබැයි ධර්මයන් මේ ආපු වෙලාවට වැඩේ සිද්ධ වෙනවා. මොකද්ද හේතු සකස් වුණා නම් ඵලෙ සෝතාපත් මාර්ගස්ත වෙලා හිටියා ඔන්න ඵලය සකස් වෙනවා. ඊළඟට සෝතාපත් මාර්ගයට වැටෙනවා. ඒක මොන මොතෙන්ද දන්නෙන්නේ? එතකොට සම්මා දිට්ඨිය පහළ වුණා කියලා කියනවා. ඊට පස්සේ දෙකට සීල සමාධි මේ ප්‍රඥා නෙවෙයි, දැන් ප්‍රඥා සීල සමාධි. දැන් ප්‍රඥාවන්තව සම්මා දිට්ඨියෙන් යුක්තව ඊට පස්සේ ආ ඉදිරියට යනවා. ඒකේ ආරශාවකයා. ඒ අන්න එතකොට අර සෝවාන් වෙන වෙලාවේදී යම් අනුසයක් තියනවද? ඒ අනුසය සෝවාන් මගෙන් කැපෙන අනුසයන් ටික කැපිලා යනවා. දැක්මින් දක්ම නිසා ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය දැක්කනේ විනෝමාදිත්තේදී. එහෙනම් අන්න ඒක මට්ටමට තිබ්බා දාලා අනුසයන් ටික කැපිලා ගියා. සංවරය, ඉන්ද්‍රිය සංවරය දැන් සෝවාන් මට්ටමට හැදෙනවා. හැදෙච්ච නිසා ඒ දෙවිලි තැවිලි ටික අඩු වෙලා යනවා. දැන් හිමාලය පර්වතයේ තරම් මහා දුක් ටිකක් නැහැ. පස් ගොඩ ඇඟිල්ලේ තියෙන මාපට ඇඟිල්ල උඩ තියෙන පස් චුට්ටේ ගාන විතරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. දැන් තමන්ගේ ප්‍රයෝජනේ තකා විතරයි වැඩ කරන්නේ, අරම ලෝකෙම ඕනයි කියලා ඒ බදාගෙන දඟලන්නේ නැහැ. අන්න ඒකේ බදාගෙන දඟලන දැවිලි තැවිලි තියෙන අනුසයන්ට ගියාට නැහැ, ඒ දැවිලි තැවිලියාගෙන් අයින් වෙනවා, අනිත් අයට ඒවා තියෙනවා. ඊළඟට කෙල් බහාලේ ඇසුරු කරමින් දඟලන දැඟලිල්ල අත්තියත් එක්ක ඉඳගෙන විඳවනවා. ඒ විඳවිල්ල මෙයාට නැහැ, මොකද බාලයෝ අයින් වෙනවා. තමන් තුලත් හිටපු අර සම්මාදිට්ඨියට බාධා කරපු බාලයත් අයින් වුණා. දැන් එයාට ඒ දැවිලි තැවිලි ටික නැහැ, ඒ ආශ්‍රවයන් ඒ ටික නැහැ. හැබැයි තව ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට දුරු කරන්න තියෙනවා, දුරු කරේ බාලයනේ බැහැර කරන්න ඕන. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේවා එන්නේ නැහැ. අර මේ පස්පව් වෙන මට්ටමටම එන්නේ නැහැ. මොකද දැන් සම්මාදිට්ඨියකින් පත් වෙච්ච කෙනෙක් එයා ඒ මට්ටමට මේ ටික හදාගත්තා. අන්න ඒ නිසා ඒ දෙවිලි තෙවිලි ටික නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ශ්ලේෂ කාම පටික දේවල් තියෙනවා. අනුෂේ වශයෙන් ඒවා ඊළඟ මාර්ග ඵලයන්දි කැපෙන්න තියෙන ඒවා අපායගාමි වෙන ඒවා ටික එන්නේ නැහැ. අනුෂේ ඒවා කැපිලා මේ මේ හදාගත් එක නිසා. ඊළඟට අදිවාසන ඉවසන්න. දැන් බණ භාවනා කරනකොට වැස්ස කැස්ස මැස්සෝ දැන් ඉවසන්න පුළුවන්, වාඩි වෙලා ඉන්න පුළුවන්, තමන්ගේ ප්‍රතිපදා පවත්වාගෙන යන්න පුළුවන්, එදිනෙදා ජීවිතේ බණ භාවනා කරගෙන යන්න පුළුවන්. බාධා ආවට ගැටුම් ගන්නෑ, ඒ දේවල් දුක්ඛ සත්‍ය විදිහට බාර ගන්නවා. ඒ විදිහට යන කෙනාට අර ඒව බාර ගන්න නැති කෙනාට තියෙන දැවිලි තැවිලි ටික නෑ. ඒ අනුසේ මෙයාගේ කැපිලා. හැබැයි තව ටිකක් තියෙනවා. මොකද තව පහක් තියෙනනේ සංයෝජන ඉතු වෙලා. කාමච්ඡන්ද, කාම රාග, පටික රූප රාග, අරූප රාග, මාන, දච්ච, අවිජ්ජා. ඒ ටිකේ දැවිලි දැවිලි ටිකක් තියෙනවා. ඒ අනුසය ටික තියෙනවා. ඉතින් ඒවා කරන්න මොකද කරන්න ඕන? ඒකට මේ කියන්නේ ඊළඟට භාවනා පහතක්. මොකද සෝ භාවනා පහතක් භාවල කියන්නේ මේ බොජ්ජංග මට්ටමට. ඉතින් මේ බොජ්ජංග මට්ටමට හිත පත් වෙච්ච නිසානේ, සිහිය හදාගත්ත නිසානේ දර්ශනේ පිරිසිදුනේ, සම්මාදිට්ඨිය පහළ වුණේ. ඉතින් මේ මට්ටමේ භාවනා දැන් මෙයාට හුරුයි. මට ඔන්න ඔය කියන විදිහට පරිවුට්ටානේ තයි කළා. මේ දිහා බලන් ඉන්න හැකියාව ලැබුවා. මේක දිහා හොඳට බලන් ඉන්න මගේ එන දේවල් දිහා. එතකොට අල්ලගන්නේ නෑනේ, දැවිලි දැවිලි හිටින්න විදිහක් නෑ. ගලණේ තියෙනවා. ඔය ගලාගෙන යනවා. මෙහෙන් ඒක බලාගෙන ඉන්නේ. මේ විදිහට ඥානයන් පහළ වෙන්න පටන් ගන්නවා. අපි හොයන්න නම් කරන්න යනකොටම අපි අහුවෙලා දන්නේකොම හයනුත් අයින් වෙලා සිහියනුත් අයින් වෙලා මනසට වැටිලා. ඒව නෙවෙයි මේ කියන්නේ. මේක මෙනෙහි කිරීමක් නෙවෙයි. වෙනවා සිහිය භාවිතන එකයි. ඉතින් මොකක් සිහිය කියන්නේ? බලන්න, ඒ බලාගෙන ඉන්න. ඔය කියන්නේ හැබැයි හොඳ අවධානය. මෝඩෙක් වගේ කියලා තමයි කියන්නේ. පන්නේ. ඥානි ඇත්තේ මෝඩෙකුසේ. ඇත්ත ඇත්තේ අන්ධයෙකුසේ. කන් ඇත්තේ වීරෙකුසේ. අතපය හයිය ඇත්තේ මලවිනියක්සේ. නෝ නැත්තේ මෝඩයෙක්සේ. දන්නේ විදිහට මෝඩයෙක් වගේ ඔහේ බලන්න හැබැයි හොත් අවදානි. දන්නේ විදිහට සිය පවත්න කොට ඔන්න කාරණ දැන් මොජ්ජන් වටට වැඩිච්ච නිසානේ සෝවාන් මාර්ගයට අදාළ දේවල් සිද්ධ වුනේ. ඉතින් එතනින් නව දැන් මේ විදිහට හයම වැඩිලා එහෙනම් සවපාසවම වෙලා සෝදාපන්න මාර්ගයට අදාළ. හැබැයි ඉවර නෙවෙයි, තව කරන්න තියෙනවා. ආයි මොකද්ද? ආයි දර්ශනේ හදා. ආයි සංවරය. එහෙනම් මොකද්ද? නැවත සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ ඕන. ඒක දැන් අර ප්‍රඥාව මුල් වෙලා යන්නේ ප්‍රඥා සීල සමාධි විදිහට ඉස්සරහට. ඊට පස්සේ වෙන්නේ දැන් මොකද කරන්න වෙන්නේ? මුකුත් නෑ, වෙනසක් නෑ. හක්මන් කරන්න ඕනේ, පරියංක කරන්න ඕනේ, වෙනදා වගේම සිය පවත්තන්න ඕනේ. දැන් අර උදව්වක් තියෙනවා පැහැදිලි වෙච්ච නිසා. ආපහු යනවා දැන් ආය දර්ශනේ පැහැදිලි වෙනවා, ආය දිට්ඨිය හොඳ පිරිසිදු වෙනවා, ආපහු මග නොමග පැහැදිලි වීගෙන යන්න ඕනේ. මේක එන්න එන්න පිරිසිදු වෙන්න ඕනේ ඊළඟ ඵලයට අදාළ. ඉතින් ඕක වෙන්න වෙන්න තමයි ඒ නොකිය කියවෙන එක අනිත් පැත්තෙන් ඔන්න අනුශය එකට අදාළව කැපි කැපි යනවා. එහෙනම් හිතලා කපන්න බෑ, සිද්ධ වෙනවා. ඒක තමයි කරගෙන යන්න තියෙන්නේ. සිහිය පැවැත්වීම තමයි මේ කල යුත්තේ.
බොහොම පින්න බොහොම සිත සවිනාස ඒ තරම් සවිස්තර මාර්ග උපදේශකත්වයක් ඒ සම්බන්ධ සැලසීම ගැන. ඊළඟට දැනට ලැබී තිබෙන ලිඛිත වාර්තා අවසාන නිසා වැඩසටහන් තුළ යම් කිසි කෙනෙකුට තමන්ගේ සතිමත් වීම පිළිබඳව ඇති වූ ගැටලුවක් හෝ තමන් අත්දැකපු අත්දැකීමක් ගැන විස්තර කිරීමක් කිරීමට හැකියාවක් ඇතනම් සූමතෝසවා ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි අවස්ථා සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයක දුර්ලභ නිසා ඒ මේ අවස්ථාව ට වටිනාකමක් දෙමින් කරුණාකර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ආධුනික වැඩසටහනක් නිසා ඔබට මේ පරාසයේ ඕනෑම තැනකින් සුළු ප්‍රශ්නයක් හෝ කිසියම් ගැඹුරක් ඇති ප්‍රශ්නයක් හෝ කැමැති විදිහට අසන්නට පුළුවන්. දැන් අවස්ථාව ලැබෙනවා සූමතෝසව ඉදිරිපත් කරන්න. දැනට කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ ස්වාමීන් වහන්ස. සමහර විට කෙනෙක් හිතල නැවත ඉදිරිපත් වන්නට පුළුවන්. මට මං අත්දැකපු නදී විරසේකර ඔබට අවස්ථාව ලැබෙනවා ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන්න. අන්මියුට් කරන්න පුළුවන්. දැන් අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සියලු දෙනාට ගුණ අත්දැකීමක් ගැන අහන්න හිතුණා. පහුගිය දවස්වල දැන් අත්දැකීමක් මේ සාමාන්‍ය මේ ජීවිතය ගත කරනකොට මේ දෙකක් ළඟ ළඟ විච සිදුවීම් දෙකක් බාහිර එකක් සහ මේ මගේ මම තුලින් මගේ එච්ච මගෙන් තිබුණ අත්දැකීමක්, ඒ කියන්නේ මම කළපු දෙයක් ගැන සහ පිට කෙනෙක් දෙයක් ඒ දෙකේ මේකම විදිහට මේ අත්දැකීම ලැබුණේ. ඒ කියන්නේ ඒක හරදර වීමක් හිත ඇතුළත් මේ මා තුළ වෙච්ච දේ සහ ඒ බාහිර දෙකේදීම ඉතින් එතකොට ඒ හිත දැන් කලබල වීමත් එක්ක කලබල හෝ ඒ නොසන්සුන්කමත් එක්ක ඉතින් කල යුත්තේ සතිමත් වීම කියලා ඉතින් අපි දන්න හින්දා පුරුදු වෙන පුරුදු වෙමින් හින්දා සතිමත් වෙන්න මේ හැම අවස්ථාවකම උත්සාහ කරා. ඒ කරන වැඩේට සතිමත් වෙන එක ඔය කයට සිත ගන්න. නමුත් ඒ හැම ඒ අවස්ථා දෙකේදීම මට තේරුණ දෙයක් කොච්චර ඒක සතිමත් වෙන්න හැදුවත් අර සිතුවිල්ල අර ඒ එක්ස්පීරියන්සස් ටික මතුවෙවි එනවා. ඉතින් හරි දැන් මට හරි යුද්ධයක් වගේ. එතකොට ඒ දෙකම ඔච්චර සතිමත් වෙන්න හැදුවත් හරි නිකන් හරිම යුද්ධයක් ඇතුලේ තියෙනවා වගේ හරි දැවිල්ලක් දහනයක් හරි අමාරුවක් එනවා. දැන් අර එක්ස්පීරියන්සස් මතුවේවි. එතකොට ඉබේම ඉතින් දැන් මම ඊට පස්සේ මේ උත්සාහ කරා මේ
නැතුව ගියා
ස්වයින්ස්. මං හිතන්නේ නදී මහත්මියගේ විසන්ධි වීමක් සිදු වුණා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නිසා වෙන්න. අපි මඳ වෙලාවක් බලා සිටිමු.
හැබැයි දැනට නම් පැහැදිලි. ඔය කියපු කාරණා ටික අනුව අපි ඉදිරියට යන් එතකොට සම්බන්ධ බලන්න.
එහෙමයි.
ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔව්
සම්බන්ධයි. ඔතන ස්වයින්ස් මං හිතන්නේ මේ ඩිස්කනෙක්ට් වුණා. ඕ ඒක දැන් ඊට පස්සේ මම මේ කරන්න ගත්තා. මට මේ ඒක නිකන් අර තරහ හරි වැරද්ද හොයන්න වගේ මම දැන් හිතෙන් හිතනවා මෙහෙම වුණා නම් මේකයි හරි හෝ එහෙම උත්සාහ කරා. දැන් එතකොට ආයිත් තවත් නිකන් යුද්ධයක් වගේ හරිම ස්ට්‍රෙස් එකක් වගේ ඒම දවස් කීපයක් ඒක පැවතුණා. උච්චර අර සතිමත් වෙන්න උත්සාහ කරත් අර ඒක සහ ඒ නොසන්සුන්කම සහ ඊට පස්සේ මම දෙවනුවත් ආයෙ උත්සාහ කරනවා. දැන් මේකේ හරි වැරද්ද හොයාගෙන ඒක හරිනම් ඒක එහෙම හිත හදාගන්නවා, ඒක වැරදිනම් ඒ විදිහට හිත හදාගන්න කියලා ආයෙ අර තර්ක කර කර මෙහෙමයි කිකි. ඉතින් ඒක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. හැබැයි දවස් කීපයක් යනකොට ඒක ඉබේම මේ ඉනොසන්සුන්කම ඒක ඉතින් හරි ගිහිල්ලා වුණා. නමුත් ඉතින් ආයිත් ඉදිරියටත් ඔය වගේ දේවල් එයි. එතකොට ඉතින් අර වඩා හොඳ සත්‍ය ඒක කොහොමද ඒක එන්නේ කියන එක අත්දැකීම ඉදිරිපත් කරන්න හිතුණා, උපදේශයක් ලබා ගන්න. තේරුවන් සරණයි.
ඔව් ඒක තමයි. ඉතින් සාමාන්‍යයෙන් ඕක සතිපාතන ඕන කෙනෙකුට ඔය අත්දැකීම ලබන්න පුළුවන් දෙයක්. ඒක පැහැදිලි. මොකද මේ දැන් පේන්න පටන් ගන්නවනේ ඊළඟට අර අසතිමත් කෙනා කග්ගාලයි දක්වන ප්‍රතිචාරය තමන්ගේ මමයට වෙන හානියට දක්වන දඩස් කියලා දක්වලා ප්‍රතිචාර දක්වලා විනාශයට ලොයිට වැඩි මහා දුකක් එයා විඳවන්න වෙනවා. ඒකට මේ තිජ නැති නිසා නැත්තම් ධර්මයක හැසිරීමක් නැති නිසා එයාට සිල් පිදෙනවා. එයා පීතික්කමනේ වෙනවා. නමුත් දැන් සිහි පවත්වන කෙනාට මේ විදිහ අත්දැකීමක් ඒකාන්තයෙන්ම ලැබෙනවා. මොකද තාම අපි කරගෙන යනකොට ඊළඟට දැන් අපිට පේනවා වැඩි ඊයස්සේ මෙහෙන් අපිට තියෙනවා මේක සිහිය පිටවන කියලා උපදේශයක් අපි තුල තියෙනවා. අපි හදාගත්ත දෙයක් තියෙන ඇඟට හිත දාපු. ඉතින් මේක මෙතෙන් උත්සාහ කරන්න. නමුත් අරකි ප්‍රවාහය තරයි. ඉතින් ඒක හේතු අනුව සිද්ධ වෙන ඵලයක්. අපෝ පෙර හේතුවක් එම නැත්තම් කලින් හේතුවක් නිසා දැන් මේක සිද්ධ වෙනවා. තර මේ සිද්ධ වෙන වෙලාවේ පිටවනවා කියන එක අපි දැනගෙන ඉන්න නිසා එහෙම දෙයක් අපි හිතලා කරනවා. ඒ මමයි මේ කරන්න දඟලන්නේ. මොකද මම මේකට කැමති නැති නිසා තමයි ඒකට සිහිය පිටවලා හෝ මේක නැති වෙනවා වේවා කියලා මේ හිතන්නේ. මේකට සිහිය පිටිව්ව මේ විඳවිල්ල නැති වෙලා මට සැපක් ලැබි. මේ ප්‍රශ්නේ විසඳෙන්න. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. අන්නේ බලාපොරොත්තුව තමයි අපිට මේ දුක් ටික අරන් දෙන්නේ. ඇත්තටම සිහිය පිහිටවීම නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇත්තටම සිහිය පිහිටවීම වෙනකොට මේ එන ප්‍රශ්නේ තියෙන ස්වභාවය බලන්න. මේක ඔන්න මේ ඇති කරන හැටි. හැබැයි ඒක මේ තුල නෑ කියනවා නෙමෙයි. නමුත් අපිට තාම අර මේකෙන් දැවිලි තැවිලි ටිකක් හදලානේ. මේක මේ කියවෙන ඔය දේවල් ටික මොකද සතිය පැවැත්වෙච්ච නිසා. නමුත් අර අපි මේකේ උඩින් මේට සතිය තියාගෙන නැහැ. දැන් යන්නේ නිසා බලන් ඉන්නකොට උන් ඔය දේවල් ටික තමයි මේකට හිත ඇති කරන අකමැත්ත, ඒකට තියෙන විරුද්ධත්වය, මේක නැති වෙන තියෙන කැමැත්ත, ඒ සඳහා හිතුවෙලි ටික වැඩ කරන හැටි, ඒකට දාන දේවල් ටික, ඊළඟට මේක හරි මේක මෙහෙම වුණාට ආයි ආයෙන්න පුළුවන් නේ හදනම් තමක් නෑ කියලා අර කාපු වෙලාවේ තියෙන මේ දැඟලිත් ඒකට තමන් දාපු දැක්මක් තියෙනවා. කියන්නේ මම මේක හරි මේ විදිහ වැරදි කියලා මගේ තියෙන දෘෂ්ටියක්. ඒ දෘෂ්ටි අනුව තමයි ඔය කාරණේ සිද්ධ වෙන්නේ. මේකට මේ ඇලීම ගැටීම ඇති වෙන්නේ. මේක උන විදිහ වැරදි. මේ මෙහෙම වුණා නම් කමක් නැහැ අඩු ගන්න. ඒක සාධාරණ. හැබැයි මේ කියලා මේක හිත එක තර්කයක එක කාරණා ගොඩනම්. අන්න ඒකට අපි යට වෙන්නේ. යට වෙලා ඒකටත් එන එකක් තමයි සතිය පවත්තන්න. ඔය ඇඟට හිත දියන්නකො කියලා වි ඒකෙමයි දෙන්නේ. අන්න මේක බලන් ඉන්න කර තමයි අපිට. මේක බලන් ඉන්නකොට ඔන්න ඔය වෙච්ච දේම තමයි වෙන්නේ. මොකද්ද? මොළදී තියෙන දැඟලිල්ල ටික දහස් වෙලාවක් යනවා. ආයෙනවා ආයි මොහොම අඩු වෙවි කියලා තුන්වෙනි දවස වෙනකොට අනේ උනාද දන්නේ වෙච්ච දේ. අර අර අමාරුව ගන්නත් සමහර විට ආපහු ගන්න. ඉතින් ඔය විදිහට අර ඔය සමහර වෙන්නේ අවුරුදු ඔය අවුරුදු මේ ළම පුතෙක් මරුණා කියලා මට එක දවසක් මතක අඬ දානියක් දෙනවා අවුරුදු 25ද මන්දා ඒ දා මේ 25 හෝ 10 හෝ 15 නෑ අවුරුදු ගානක් තාම ඩාඩ දෙවිල මොන ඊළඟ ජීවිතේ ඉපදිලත් එලා ඒකෙල්ල මේ අඬ දෙනවා. මේ විදිහට නැවත මතක් කරන් දවන්න පුළුවන් පුතජනේ. නමුත් මේ සිතිපාත්‍ර කාර වෙන මේ වාසිය තියෙන මේක ඉවර වුණා. ඉතින් ඕක ලොකු සාමිනාස මතක් කරනවා සිහිය මේ වෙලාවේ ඔය විදිහට උත්සාහ කරන එකේ කිසිම පාඩුවක් නෑ. මොකද ඔය මුලින් එන සැරගතියට සිහිය පිහිටවනවා. එතකොට ඔන්න ඇඟට හිත දාගත්තානේ එක මොහොතකට හරි. ඒකෙන් ලොකු වාසියක් හිටිනව කකුලකට හිත මේ වෙලාවේ සිහියට ඇඟ උස්මකට හිත දාගත්තා වෙන වැඩකට හිත ගත්තා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අර ඒකට අදාළ යම් අනුසයක් කැපිලත් යන. ඉතින් ඔන්න ඔය විදිහට ඊළඟ වාරේ එන්නේ අරකමයි කියලා තමයි හිතුණට ඊළඟ ශනේ එන්නේ නැවත අලුතෙන්. නැවත නැවත හට ගැනීම මොහොතක් පාසා අවදි වෙන්න පුළුවන් වුණා නම් මේ හට ගැනීම දකින්න පුළුවන් නෝ යෝකම මෙතේ ඇත්තටම සකිනේ නිවන් දකින්න ඒක තමයි සිහි පවත්තන්නේ කියන්නේ ඉතින් හරි සිහියනේ අපි හිතා ගන්න ඕනේ ඒ පුණුව තමයි මේ වෙන්නේ ඉතින් ඒක ওই විදිහට වැටි වැටි නැගිට ගන්න හැබැයි මේ වගේ සිද්ධවීම ලාභයක් එහෙම එකක් හිතලා ගන්න බෑ දැන් හිතලා එන්න කොහොමද හොඳ වයින් දුකක් කියලා හෙට ඕ දැන් තව ටිකකින් ආවන් දැන් තේරුම් ගත්ත වැඩි දැන් එන්නකෝ එකක් කියලා නිකන් ඉල්ලලා ගන්න බෑ හිතලා ඒක අවස්ථානුකූලව හේතු බලන්න සකස් වෙනවා සකස් වෙච්ච වෙලාවෙදී අවධානය තියාගෙන ඉන්න තමයි අපි මේ පුහුණුවේ එතනට හොඳට පුහුණුව අදාගෙන යොද්දෙදී වැඩේ කරන්න ඕන ඉතින් අන්නේ වෙලාවෙදී ඉතින් මේක මූණ දෙයිලා තියෙනවා මූණ දීගෙන යන කෙනාට ඔන්න හරියටම යම් ප්‍රමාණයකට සී හදාගත්තනට ආමි මට අකමැති දේ ලැබීම යම් පිටන්න ලැබෙදී තම පිටු කමං කැමති සැපේ ඉන්න එතනට මේ දුක ඇවිල්ලා දුක්ඛ සත්‍ය තමයි පෙන්වන්නේ බුදුහාඳුරෝගේ දුක්ඛාර සත්‍ය නෙමෙයි පෙන්වන්නේ කියලා මූණ දෙනවා. ඉතින් අන්නේ විදිහේ මූණ දීමක් කරන්න අර බැල්ම අවශ්‍යයි. ඉතින් බලන් ඒක බෑ අපි නිතරම අර හිතුවිලි ගොජේට ඇදිලා ඇවිල්ලා ඒක මම වෙලා මේම කරන්න. මෙහෙම කරන්න ඕන තදේ පිටවන්න ඕන හොඳ සීය දීපුවා මේකට මූණ දෙන්න පුළුවන් මෙහෙම කියලා තියෙනවා බලවලක් තියෙනවා මම සතිය වඩන කෙනෙක් කියලා දැන් මේ එක එක ඒවා දාන්නේ මොකද කියලා වාසි. අන්නේ ඇයි මේකේ කරන අර විඳවිල්ලට අකමැති. මේ ද්වේෂය අනුෂය. අන්න මේ විදිහට මේක කොහොමනම් බලන් ඉන්න කැපිලා යනවා. මේ වගේ සැරදයකට සිහිය පැවැත්වීම ඒ කාන්ත වශයෙන්ම ඒකේ යට තියෙන එලෙස්ටික් කැපෙනවා කියලා ලොකු තාන්ත නිතර මතක් කරන ඔය ඔය වගේ යමනේ අපි කමට අසුද්ධ කරන්න ඉතින් මේ ලොකු සාසෙත් එක්ක ඔය ඉන්නකොට ආරන්නේ වෙන්නේ මොවනේ ඉතින් මේ පොඩි දේවල් මොත් මහා වෙලා පේනවා. ඇයි අර හිතාගෙන ඉන්නවනේ මේ විදියයි කියලා. ඉතින් ඒක එලි කරනකොට ඒකාන්තයෙන්ම ඒකේ සුත්තියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මූණ දීම හරහා ශක්තියක් හැදෙනවා. ඒක ධර්මය. ඒ වගේම අනිවාර්යෙන් එක කැහැටි සිතියක් ඉවරනකොට අපි සතිය පවත්වන උත්සාහ කිරීම හරහා යම් සතිය පැවැත්වීම හරහා එලස් කැපීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා අන්නේ ප්‍රවාහ ටික අරගන්නවා. තව තව ඔයගේ දේවල් වේවා කියලා බලාගෙන ඉන්න එකයි
තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පැහැදිලි. බොහොම පිං.
බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඊළඟට තව කෙනෙකුට අවස්ථාව තිබෙනවා. තව සුළු වෙලාවක් තියෙන නිසා අසු මතව සවා ඉදිරිපත් වෙමින් ස්වාමීන් වහන්සේ වෙත ඔබට ඇති ගැටලුවක් හෝ අත්දැකීමක් ඉදිරිපත් කළ හැකි උපදෙස් පිණිස. මම ඒක ඉදිරිපත් කරන්නම්. දැන් සතිමත්ව ඉන්නකොට එක්ක පාරයන්කේ එක්ක සක්මන තුළ එක්ක සාමාන්‍ය ජීවිතයේ සතියේ පිහිටන වෙලාවක කිසියම් අරමුණක් දැක්ක ගමන් මට දැන් අපිට උදාහරණයක් සද්දයකට කියලා මම මේක උදාහරණ විදිහට කියන්න. නමුත් සද්දයක් ඇර වෙන ඕන අරමුණකටත් මේක පොදුයි සිද්ධ වෙන බව පේන්න තියෙනවා මගේ අත්දැකීම අනුව. දැන් ඒ වෙලාවේ ඉන්න මානසික ස්වභාවයක් තියෙනවා. එතකොට අපිටම බාහිර සද්දයක් ආව කියලා අපිටම දොරක් හුලඟට හයියෙන් ඇහුණා. ඒ සද්දේ මුලින්ම දැනෙන්නේ ඒකේ අවස්ථා ටිකක් මම දකිනවා. ඒ අවස්ථා ටික මම විස්තර කරන්නම් සවිනාස්. මොකද ඒ විදිහට හිත ඒ අනුව යන බව දකින එක සතිමත් වීම දියුණුවට හේතු වෙනවා කියලා මට හිතුණා. දැන් සද්දයක් අපිටම දොර ගොඩක් හයියෙන් ඇහුණා. එතකොට ඒක ආගන්තුක සද්දයක් විදිහට බාහිරව භෞතික ශබ්දයක් විදිහට දැනෙන දැනීම තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර භෞතික ශබ්දය නැති වුණත් ඒකේ දෝංකාරයක් වගේ දෙයක් ඔළුවට දැනෙනවා. සද්දේ නැහැ. නමුත් තාම දොර වැහිමින් තියෙනවා වගේ එකක් තියෙනවා. ඒක තප්පර ගාණක් වෙන බුල. නමුත් ඒක තියෙනවා. ඊට පස්සේ ඒකත් නැති වෙලා අවස්ථාවක් එනවා. අර මේ ශබ්දේ දෝංකාරය වගේ එකක් නැහැ. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවක් පහු කරලා තුන්වෙනි අවස්ථාවකට එනවා. දෝංකාරය නැහැ. හැබැයි අර කලින් තිබ්බ සමාහිත බව හෝ සමාධිමත් බවත් නැහැ. ඒ දෙකත් අතර එකක් තියෙන්නේ. ඒක තුන්වෙනි අවස්ථාව කියලා දක්වන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව කියලා පේන්න තියෙනවා. අර මේ ශබ්දයෙන් ආව ඒ මේ සියලුම පරිවර්තන හරි වෙනස්කම් ඔක්කොම අයින් වෙලා පිරිසිදුව අර කලින් හිටපු තත්ත්වයට ආසන්න මට්ටමකට යනවා. ඊට පස්සේ පස්වෙනි අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම කලින් හිටපු තත්ත්වයට යනවා. ඉතින් මේ දේ ටික සිද්ධ වෙන මේ අවස්ථා පහ වෙන වෙනම දැක ගන්න නම් අර ඒ ශබ්දේ එන වෙලාවෙත් සතිමත්ව කිසියම් මට්ටමක, කියන්නේ නිශ්චල මට්ටමක, කියන්නේ අර කෙලෙස් සංසිඳිලා ගිය මට්ටමක ඉන්න ඕන. ඊට පස්සේ අර පස්වෙනි අවස්ථාව වෙනකනොත් තව පාරක් දොරක් වෙහෙන්නේ නැතුව, තව අරමුණක් ශීඝ්‍රව හෝ ප්‍රබලව හිතට එන්නේ නැතුව තියෙන්න ඕන. එහෙම වුණොත් ඔය අවස්ථාව පහ දැක ගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ ඔය අවස්ථාව පහේ යන්න කලින් තව එකක් ඇවිල්ලා ආයි අවස්ථාව පහක මේ සිද්ධිදාමයක් සිද්ධි පහක් සිද්ධ වෙන්න පටන් අරගෙන අර පළවෙනි එකේ අවස්ථාව පහ දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔක මේ ඔය වගේ දෙයක් ලොකු ස්වාමීන් වහන්සේත් සිඩ්නි වලදී රිට්‍රීට් එකකදී ටිකක් දේශනා කරා. එතනදීත් මට ඔය ඔය මේ අවස්ථා ටික මේ අල්ලගන්න අවශ්‍යතාවය තිබුණා. නමුත් මෙහෙම ප්‍රකාශ කරන්න හැකියාවක් තුන්නේ එතන ඒක ඉක්මනට ඒක මේ සාකච්ඡා වෙනස් වුණා. නමුත් දැන් මම කල්පනා කරනකොට මට තේරුණා මෙහෙම අවස්ථා පහ තියෙනවා කියලා. ඒක පැහැදිලිව හිතට නිරවුල්ව ඉදිරිපත් වුණා. ඒ නිසා මම හිතුවා මේක එහෙම ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න, මොකද මේක රෙකෝඩ් උත් වෙනවා. මටත් ඒක ඒ විදිහට මේ අවබෝධ කරන එක හොඳයි. එතකොට අර මේ අවස්ථා පහකින් දකිනකොට එහෙම ඒක සවිස්තරාත්මකව දැකීම කියන දිශාවට ගත්තම මෙහෙම දැකීමක් දකින්න පුළුවන්. එතකොටත් අර හිත වේගවත් නැවත සතිය දිහාවට එන බව දකින්න පුළුවන්. මොකද අපි දන්නවා මෙහෙම මෙහෙම දෙයක් හිතේ වෙනවා කියලා දන්න තරමට අපිට සතිය පැවැත්වීම ටිකක් පහසු සහ විචිත්‍ර දෙයක් වෙනවා වගේ එකක් තියෙනවා. ඒ නිසා ඒක ඔබ වහන්සේට මෙහෙම ඔබ වහන්සේලාගේ ශ්‍රමයට උත්සාහයට පූජෝපහාරයක් විදිහට, සතිමත් වීමට පූජෝපහාරයක් විදිහට ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරන්න කැමති සොයනස.
ඔව් ඒ විදිහට ඉතින් අර පහයි කියලා ඉතින් නිත්‍ය කරන්නත් බෑ ඉතින් මේක දැන් දැනට පහයි.
එහෙම.
ඒතර එකයි නේ ගැලීම ගැලී පිටේ සද්දයක් ගන්නවා. ඒක දැන් පහයි. දැන් පහයි හට වැඩි වෙන්න පුළුවන්. මේ මොකද වේගේ ඉතින් වේගය මේ අපි අඩු කරගන්නව නේ අත්‍තරම අත්‍තරම කියන්නේ මේ වේගය අල්ලන්න පුළුවන් තමයි කියන්න බෑ වේගය වැඩි වෙනවා කියලා. නැත්තම් අපි වේගය අඩු කරනවා අපි. වේගය අඩු කරනකොට තමයි මේ දිවිල්ල පේන වැඩි වෙනවා පේන්න පටන් ගන්නේ. දැන් අපි වේගවත්නේ. එනේ එනේ ගත්ත එක ඊළඟ එක මාරු කර කර යන එක. දැන් එහෙම නෙමෙයි ටිකක් slowly mindfully silent කියලා සතිය පාවිච්චි කරලා ආරමුණක් උද මැද අග ඒකේ තියෙන කැලේ ටික එදින කැලේ මේ පටන් ගන්න පටන් ගත්තා ටිකක් වෙලා වෙනස් වෙදින ඉවරයක් වෙන ඕන එකක් ඔච්චරයි. දේවකනේ අර ටිකේ බෝල් එක කියන්නේ ගැහුවා වහගෙන ඉන්න ඉවරුණා මොකද්ද තියෙන්නේ කියලා අහන්න. ඉතින් හරියට ම බැලුවොත් විමුක්ති සාරා සබ්බේ ධම්මා ඕනම අරුණා නිවනින් තමයි කෙලවර. ඉතින් බුදු පියාණන් දේශනා දෙනා හරියට ඒ සත්‍ය අහලා ඉවර කරොත් නිවන් දකින්න පුළුවන්. ඒ ඕනම අරමුණක තියෙනවා කියන්නේ. එතන ඒ තරමට මේ මේක තියෙනවා ධර්මය. ඒකනේ කියන්නේ මේ ධර්මය තියෙනවා මේ හැමතැනම. අපිට තියෙන්නේ ඒක ඵලයේ මුලින් අතට අට උඩට තියලා තියන්නේ. එතකොට වතුර පිරෙනවා. වැත්ත වැටෙනවා. ධර්මය වැටෙනවා. ඉතින් පිරෙනවා. ඒ නිසා ඒ කියන්නේ දකින්න, අහන, දැනෙන, දැනගන්න හැම එකම තුල මේ තියෙනවා. ඉතින් මේක දකින්න එක තමයි අවශ්‍යතාවය. ඉතින් ඒක සද්දයක දෙන්න පුළුවන්, රූපයක දෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි ඔය අර අපි කතා කරේ නාග සමාධි සාර්ථකයි. අවබෝධ කරේ අරහත් වෙපත්ුනේ ඒක මේ සාමාන්‍ය ලෝකෙකින් තාම ලෝකේ තිය පැවැත්තුවා. ඒ විදිහට භාවනා කරනකොට එයත් දැකී වෙනවා සතිය නේ මූලිකත්වේ. එහෙනම් තිය පැවැත්තුවට මුළු ජීවිතේම භාවනාව කොයි මොහොතේද දන්නේ නැහැ. ඒ සියල්ල සම්පූර්ණ වෙලා ඉන්නේ. තියෙන තිය පවස්තනේ. එතකොට මේ විදිහට තොරතුරු වෙන පටන් ගන්නවා. ඒ සද්ද කියනකොට ඊය මතක්ුණේ අපි මේ ඊය ගත කර ඉමදුව. ඉමදුව කියන්නේ අපිට තියෙන හොඳම දකුණ ඇත්තටම පළවෙනිම ආරන්නේ ලකුසාන්සේ යටතේ විතරමනේ ශාඛාවක් විදියට තියෙන ගාල්ලේ ඉමදුව ප්‍රදේශයේ තියෙන ආරන්නේ මේ පූජකලිය විජේසේන මහත්තයා මේ අවුරුදු ගාණක් මම ගිහි කාලෙත් ඔක කිහිම් තියෙනවා ඒ ලකුසාන්සේ මොල්ඩලා වැඩසටහන් කරන්න ඒ කණ්ඩායමක් හිටියා. ඒ කොහොමෙන් හෝ මේක තියෙන්නේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන පාර අයි ආරන්නේ උඩහට තව පොටි සකස් වෙලා තියෙනවා. හැබැයි දානශාලාව ඒ කියන්නේ පුජකර මුල්ම ගේ දානශාලාව විදිහට පොඩ්ඩක් උඩට යනකොට තමයි මේ අලුතෙන් මේ මෑතක හැදුවේ ධර්මශාලා සතිපාසල් එම සත්කරන්න කියලා ඉක්මනටම හදුවා ලොකු ගානක ආකෘතියක් මේ වේගවත් කරලා කඩිනම් මහවැලිය වගේ කෙටි කරලා ඉක්මනට හැදුවා. ඉතින් 100කට 200කට ඉන්න පුළුවන් හොඳ ශාලාවක් තියෙනවා. මේ කණ්ඩි විද්‍යාවක් තියෙන මේ පෑන් මොදාපු එක. ඉතින් කොහොම හරි මේ ශාලාව තියෙන්නේ අර පාර අයිනිමයි. පාරෙන් කණ්ඩිය තියෙනවා. කණ්ඩිය උඩ අයිනි ආරන්නේ තියෙන්නේ උස පොඩ්ඩ උස ප්‍රදේශක ඒක තනි තලාවේ ඒ කණ්ඩිය උඩ ඒ සානු වගේ ප්‍රදේශයේ තුල දැන් මේක හදලා තියෙනවා. කෙලින්ම පාරේ යන ගලිත් එක ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගය. මේ තම පොඩි යතුරු පාරක් නෙමෙයි. ඊට පස්සේ ඒ දැන් පාරේ මේ පැත්තේ අපි ඉන්නව නම් පාරෙන් එහා පැත්තේ තියෙන්නේ මහාවිද්‍යාලය. මහාවිද්‍යාලය තියෙන ලොකුම ග්‍රවුන්ඩ් එක තමයි පාර අයිනට මේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ පාර අයිනේ. ඒත් කියන්නේ අපි පාරේ මේ පැත්තේ එහා පැත්තේ ඉන්නේ පිටරි. ඒ පිටරි තමයි මේ ප්‍රදේශයේ තියෙන ලොකුම එක. ඉතින් හැම උත්සවෙම ඔහෙට තමයි ගන්න. ඉතින් දැන් මෙහි වැඩසටහන භාවනාවට දැන් තියෙන සෙනසුරාද හැම සෙනසුරාදම ඇයිටි හේ සානස වේදසල පොඩ්ඩක් කරලා නිසා තෝ මේටික අපි ඒවට යනවා බලන්න. ඉතින් ඊයේ තියෙන දවසේ සාමාන්‍ය පහුගිය කාලවල දිගට මෙහෙම මේ නැහැ අනිත් ඉස්කෝලේ තුමාඩු නිසා හසේ ඇච්චියේ වැඩි ඔක තියෙනවනේ මේ ඊයේ තියෙනවා මොකද්ද හොඳ IPL තිබුණා ඒ මොකද්ද IPL කියන්නේ ඉමදුව ප්‍රීමියර් ලීග් මේ ඉතින් අපි කවුද මෙයා ඉන්න තියුණේ ඔය භාවනා කරන්න හරි අද පිටේන හොඳට භාවනා කරන්න තිබුණා මොකද දැන් හොඳ විස්තර විචාරකෙක් ඉන්නවා තියෙනවා ඕ දැන් අන්ත පහරක් කෙල්ල කරනවා දැන් ලක්ුණු හයයි ලොෆ්ට ඩෝන් ඩ්‍රයිව් පහර කියලා එච්චරමයි කියන්නේ එයා දන්නේ ඒ පාර විතර ඉතින් මම හැමෝම ගහන්නේ ඒ පාර විතරයි හයක් ගහුවා හතරක් ගහුවා ලොෆ්ට ඩෝන් ඩ්‍රයිව් ඉතින් ඔය විදියට මේ විස්තර විචාරේ දෙනවා නා කනේ තිබ්බා වගේ ඉතින් දැන් උදේ ඉඳන් හවස් වෙනකම් මේක අපි දැන් වැඩසටහන කාලසටහන තියෙනවා. පරිගංක වෙලාවේ තනිකර අර විස්තර විචාරේ මයික් එකනොත් එයා ගිරිය යටින් කෑ ගහන. එතකොට අර හවුත්තේ හොඳටම තියෙනවා. දැන් පරිගංක භාවනා අපි 8-9 කරා කොහොම හරි. ඒ වෙනකොට පටන් ගන්න නෑනේ. 9ට පහු ලන්නේ නැත්නම් දැන් 10-11 පරිගංකය තනිකර දැන් අලුත් ජවයෙන් දැන් මේකත් පටන් ගමු අලුත මුල හරියෙන් දට විස්තර දෙනවා දැන් තන්නේ කර සත්‍ය විතරයි. නමුත් ඉතින් කට්ටියම වුණාක කරගෙන ගියායි කියනවා කරන්නේ. මේ වෙලාවේ දැන් කයට හිත දානවද? සද්දේද? ඔය මොකක්ද හිතන්නවත් එන්නේ නැහැ. ඇත්තකින් යනවා අර සද්දේ. අයි යම් කෙනෙක් දැන් මේකට විස්තර විචාරය අපි අහලා හුරු වෙන්නේ. විස්තර නිතර බලපුවානේ ඉතින් ඕවා නිසා අර ඒ ආසයනුසයත් එක්ක මේක ඇදිලා යනවා. දැන් හොඳට දැන් කරන්නේ දෙයක් නැහැ මම බැලුවා දැන් අපි දන්නවනේ ආ මේක දැනවත් ඉන්න කියලා දැන් මම මොකක්ද උපදෙස් දුන්නා මේ කට්ටියට එන දෙයට දැනවත් ඉන්න දේ දැන් ඉතින් සත්‍ය එහෙම ඉතින් උකාරිය හගිනු කියලා මේ ඉන්නවා ඉතින් ඉන්නකොට අනේ දන්නේ නැතුව මේ ඔළුවත් හඩම් වැටුණා නිදි මතාව දෙපා ඔළුව වැටුණා නින්දට පෙරය පොඩ්ඩක් නින්ද අඩු වෙච්ච නිසා කොහොම හරි අනේ පැයක් ඉවර වුණා වැතර මැච් එකේ මොනව වුණාද දන්නේ නැහැ අපේ ඉතින් කය හිත තිබුණාද දන්නේ නැහැ ආවද පුළු පුළුවන් වෙලාවට ගන්න උත්සාහ කරා මේ විදිහට ගත කරා ඉතින් ඒ විදිහට අපි අවසානේ කරා අවසා කතා මේ දැන් මේක මේකටම දැනුවත් වෙන්නේ නේ කියන්නේ එහෙනම් සත්‍ය තියෙන බව දැනගන්න නැත්තම් අද භාවනා කරන්න බෑ හැම මේ සතියම අද දවස මැච් එක තියෙන දවස ඒ තරගාවලිය IPL හිඳ බෑ කියලා හැරිලා ඊළඟ දවස් එනවා කියලා ගියා නම් ඒ දවස නේ ඉතින් ඒ ශක්තියක් ලැබෙන්නේ නැහැ මේ එතන ඉතින් ඊට පස්සේ කොහොමඩත් පාර ගාව තියෙන නිසා මේ අයිට ටිකක් හුරුයි. සම්මලේ බල්ලෝ වගේ තමයි. අතරම පාර තියෙනවද කියලා නෑ, ටික දවසක් ඉන්නකොට මිතුරු. අතරම දුරුස් දුරුස් ගාලා වාහනේ යන පාරනේ. ඒක සමමක් නෑ ඊට පස්සේ. අර අලුතෙන්ම යන කෙනෙකුට බෙට කෙනෙකුට මේක නිකන් මේ අපායට ගියා වගේ තමයි. ඒ නිසා මේ සද්දත් එක්ක ඒ වගේ අත්දැකීමකුත් තිබුණා ඉතින් ඊයේම. ඔය විදිහට දැකගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට මම මේ පහ නෙමෙයි ඔයාලට වැඩි වෙලා එන්නත් පුළුවන් ඉස්සලා.
එහෙමයි ස්වාමීනාස, බොහොම පින්. ස්වාමීනාස, සූම් චැට් සෙක්ෂන් එකෙන් මට මගහැරුණු වார்த்தාවක් තියෙනවා. මම මේක දැන් ඉදිරිපත් කරන්න අවසරයි.
සයි
ගෞරවනීය ස්වාමින්වහන්ස, මම දැන් මෙතන කියන තැන ඉතාමත් පැහැදිලි බවක් ලෙස දකි. හිත කිසිම දෙයක අල්ලා ගන්නේ නැති තරම් බොහෝ විට වේගයක් ලෙසද දැනෙනවා. භාවනා කරන්න වෙන තැනකට යන්න අවශ්‍ය නැති බවද, හැම වෙලාවෙම භාවනාව ඉබේම වෙන බවද අත්දකිමි. එදිනෙදා වැඩ කටයුතු කරගෙන හොඳින් කරගෙන යනවා. යම් කිසි අවස්ථාවලදී හිතට එන කම්පන නිසා ඇති වෙන ක්‍රමයන් අඩු වෙනවා. සිතුවිලිවල කිසිම වටිනාකමක් නැති බව දැනෙනවා. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීනාංස.
ඔව්, ඒ විදිහට තේරෙන පටන් ගන්නවා. ඇත්තට මම දැන් මෙතන කියන එකේ නිර්වචනේ එන්න එන්න පැහැදිලි වෙන එක තමයි ওই විදිහට වෙන පටන් ගන්නෙ. එතකොට ඒක තමයි අපි මේ කරගෙන යන්නේ. එතකොට අර කිව් දැන් මේ අද අවසෙම කතා වුණා මේ වෙනකම් මේ විදිහට කතා වෙච්ච දේවල්. මේ මම දැන් මෙතනට අවදි වීම සම්බන්ධයෙන් තමයි. මේ කිසිම එකක් මම දැන් මෙතන අවදි වීමට අදාළ නොවන ඒවා නෙවෙයි. ඒ විදිහට කරගෙන යනකොට ඔන්න දැන් නම් පැහැදිලි කියලා තේරෙනවා. හැබැයි උපදේශුත් බලාපොරොත්තු වෙනවා. එහෙම ඒකත් තියෙනවනේ ඉතින්. ඒක සමහර සම්පදායට ලියනවත් පුළුවන් වෙන්න පුළුවන්. කොහොම නමුත් එතන සෝවාන් වුණාම ඔන්න දැන් මේ තීරුණී කියලා ඒකට අදාළව තේරෙනවා. සකදාගාමි වුණාම දැන් තමයි තීරුණී. සෝවාන් වෙද්දි මොනවද? අනාගාමි වුණාම තේරෙනවා ඔන්න දැනුයි හරියටම මම දැන් මෙතන අහුවුනේ. සහත් වුණාම ඔන්න තේරෙනවා සියල්ල විසඳිලා යනවා. ඒතර කියන දේකුත් නැති වෙලා යනවා. පන්ද මුදුනෙන් රැණෙවි තනි දැන් ඉතින් පහලින් එන කට්ටිය බලන එක තමයි. උඩ බලන් දෙයක් නැහැ නේ හිස්. එතකොට ඔය විදිහට දැන් තමයි තේරුණේ කී කී එක ඉස්සරහට යනවා. ඒකත් හැබැයි කවදා හරි ඉවර වෙනවා.
හොඳයි. එහෙම ස්වන්නස බොහොම පින්. අර මගේ ප්‍රශ්න මේ ප්‍රකාශයට ස්වන්නස දුන්න පිළිතුර හැම අරමුණක්ම නිවැරදිව කෙලවරවන්නේ කියන එක විශේෂයි. මම ඒක කලින් දැනගෙන හිටියේ නෑ. ඔබ වහන්සේට ඒ සම්බන්ධව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඊළඟට තව කෙනෙක් කවුරුවත් ඉදිරිපත් වී නැහැ දැනට ස්වන්නස. කාල වේලාවත් පැමිණ නැති නිසා මම එහෙනම් ඔබ වහන්සේගේ අවසරය තුව ඊළඟ ඉදිරියට යන්නද. එහෙනම් ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියන් ප්‍රාර්ථනා කරනවා. සියලු පුණ්‍ය අනුභවයෙන් ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිණිස හේතු සැකසේවා. නදීප්, මම ඔබට නැවත වැඩසටහන බාර දෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි.
බොහොමත්ම පින්නාමන්ත. ඊළඟට වෙන්නේ අප සුපුරුසු පරිදි සිදු කරන පුණ්‍ය අනුමෝදනා සිදු කිරීමටයි. අවසරයි, ඒ සඳහා අවසරයි ස්වාමින් වහන්සේ.
සයි
අද දිනෙත් අප සියලු දෙනාම වටිනා ධර්ම දේශනාවකට සවන් දීලා, ඒ වගේම අපගේ ධර්ම ගැටලු සම්බන්ධයෙන් මනා අත්දැකීමක් ලබාගෙන මහත් වූ පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය කර්මය අද දිනේ මේ වැඩසටහනට අපට දායකත්වය ලබා දුන් ගෞරවනීය පොමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම පූජ්‍ය ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේටත් নমස්කාර පූර්වක පූජා කරමු. ඒ වගේම අද මේ පුණ්‍ය කර්මයන් අපගේ වැඩසටහනට මූලිකවම අවස්ථාව සලසා දුන් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිසරණ වාසී සිළුම ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් කරමු. මේ කටයුතු වලට අනුග්‍රහය දක්වන පෙනෙනු පෙනීම සියලුම සත්පුරුෂ මණ්ඩලවලට මේ පින් අනුමෝදන් වේවා. අපගේ මළකීය ඥාතින් ඇතුළු උන් කැමති සියලුම සත්‍යෝ මේ පින් අනුමෝදන් වේවා ආදී ප්‍රාර්ථනා වැතුව මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මළගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඔබේ ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දා විභන්තේ
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදිතබ්බං.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස් ද්වාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ.
ආමි.
සාදු ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ. තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අපිවාදන සීලිස්ස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයු වන්නෝ සුකං බලං ආයුරාරෝ සම්පත්ති සක් සම්පත්ති නිවතිපාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. වහන්සිට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. මේ පිළිග අනුමෝදන් වේවා. නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතිමත් සතියක් වේවා.